ඔන්න ආයිබෝන් කියලා පරක් වෙලත් හරි ටෙක් කතා 21 වෙනි වැඩසටහනට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් සුවිශේෂී දවසක් අපිට. මොකද ඔක්කොම ටික එක දෙනක අද තමයි ගොඩක් දවසකට පස්සේ හම්බුනේ. ඉතින් එහෙනම් අද මම කාලිංග.
ඔව් මම බුද්ධික.
මම තිලින.
මම හර්ෂ.
ඔව් කට්ටියම ඉන්න. හැබැයි අද මලින්ද පොඩ්ඩක් සම්බන්ධ කරගන්න බැරි නම් අද මේ පොඩ්ඩක් අපිට මේ අන්තර්ජාල ගැටලුවක් තියෙනවා. ඉතින් කට්ටිය පරක් වුණා දෙන්න. මේ ඉතින් ඔයගේ ප්‍රශ්න තියෙනවා. එහෙනම්
පරක් වෙ කිව්වෙ ඉතින් පැය දෙකක් විතරනේ.
පැය දෙකක් කියන්නේ
මම පැය දෙකක් විතර පරක් වුණා.
මේ බර ප්‍රශ්න තිබ්බේ මේකයි. මේ බුද්ධි ගැන හින්දා මම කෝකට ට්විටර් එක දැම්මා අද 7 කියලා. වෙනද නම් අපි 6 6ට මේ ලෑස් කියලා යනවානේ. ඒ වුණාට මේ වැඩි ඊට වඩා අප්සෙට් වුණා වැඩි. මේ කොහොම හරි කවන්නේ අද පුදුමසාගත දෙයක් වුණේ හර්ෂ වෙලාවට. අපි කෝල් එක දීලා බලනකොට හර්ෂත් එළියට ඇවිල්ලා.
එතන හර්ෂ එක්ක යන්නේ නෝනම් එනෝ නේද වෙලාවට.
ඔව් හර්ෂගේ ප්‍රශ්න එකයි හර්ෂ. මේ හර්ෂව එක්ක යන්නේ නැවද කි හර්ෂ මෙහෙමයි ඉස්සලම ගෙන එනවා ඔක්කොම කියලා මේල් එක ගහනවා. ගහලි වෙලා ඊට පස්සේ මට කෝල් එකක් දාලා අහනවා මචං කොහොමද යන්නේ? මං කිව්වොත් එහෙම අද නම් මට යන්නේ දැන් බස් එකේ තමයි යන්නේ කියලා. විනාඩි 20කට විතර පස්සේ හර්ෂ මෙලකන සෝරි ළමයා අද මේ මට මේ මෙහෙම ටුර්නමන්ට් එකක් තියෙනවා මේ උන්ට ඒ වෙලාවට තමයි ටුර්නමන්ට් එන්නේ. ඊට පස්සේ නුවර යන්න තියෙනවා. පව් වෙලාට ඕවා නැද්ද තිර?
ඔව් එහෙම තමයි.
නැද්ද නුවර යන්න මම නෙමෙයි.
ඔව්
රටේ නැති ප්‍රශ්නේ ඊට පස්සේ.
රටේ නැති ප්‍රශ්න තියෙන හර්ෂ. හරි හරි කෝමින් කෝමින් හරි
මඩටි කැතිද වැඩ පටන් ගත්තා තමයි
බුද්ධික මේ උග දවසකින් මම හිතන්නේ වැඩසටහන හතරක් විතර ආවද නේ
තුනක් නේ
තුනක්
හරි හතරක් හරි
ඔව් කොහොම හරි ආවේ නේ අද ඉතින් කමන්නේ අද මට එක දෙකකින් නිදහස් වෙන්න පුළුවන් මේ වැඩසටහනේ බුද්ධිකට එඩිට්
කරන්නේ ඒ
මේ කමන්නේ හර්ෂගේ අයියා ඉන්නවලු මේ chat room එකේ
මල්ලි මල්ලි
මල්ලි ආ ඔව්නේ අයියලා අයියලා වැටලෙන ඉතින් බුද්ධික මේ කොහොමද ඇමරිකා හොඳයිද
හොඳයිද ගිහලා ඉතින් කොහෙත් එකයිද වැඩ කරපු එකෙන් කරේනේ
වෙනසක් නැහැ දකින්න එකම කම්පියුටරේ ස්ක්‍රීන් එකන්නේ
ඔව්
මේක තමයි මේ ටයිප් කරන සද්දෙත් ඒගොල්ලන්ට ඇහෙනවලු ඒක නම් වෙන්නේ නැති මේ
කවුට් ටයිප් නොකර ඉන්න
ටයිප් කරන්න බකවර ඉන්ද්‍රාවට සද්දේනවා මේ එහෙනම් මේ ප්‍රශ්න වලට යනවාද මොන හරි අලුතෙන් කියන්න දේවල් තියෙනවද ප්‍රශ්න වලට යමු නේද අද ඉක්මනට ගොඩක් ප්‍රශ්න
තියෙනවා යමු නේ පොඩි නිවුස් එකක් දෙකක්වත් තියෙනනේ
මොනවද
කියන්නේ නිවුස්
iPhone එකක් රිලීස් වුණා නේ
iPhone 3GS එක නේ
iPhone එකක් iPhone නෑ රිලීස් කරා කියලා ඒගොල්ලෝ කිව්වා
ඔව්
ඒ වුණා ඒකම තමයි රිලීස් කරලා
තියෙන්නේ
මොකද පොඩ්ඩක්
ඒ කැමරා එකක් තියෙන වැඩිපුර
නෑ මං මේ දැකපු එකක් තමයි මේ Apple කට්ටිය හරි දක්ෂයි තියෙන දේම ආයි අලුත් දෙයක් හැටියට පෙන්න දැන් මොකද මේ දන්නවනේ බුද්ධික මේ Apple කට්ටිය දැන් තමයි මේ කම්පියුටර් එකට ඒගොල්ලන් කියන්නේ MacBook එකකට මේ SD කාඩ් රීඩර් එකක් හයි කරලා තියෙන්නේ මේගොල්ලෝ මේ කිව්වේ මේ යා මේ ඇත්තටම අර මේ කීනෝට් එකේදී කිව්වේ අපි ඉන්ජිනියර්ස්ලාට චැලෙන්ජ් එකක් දුන්නාලු මේක කරන්න කියලා මන් දන්නේ මේ මම හිතන්නේ 1980 ගණන් 98 ඉතරත් මම හිතන්නේ ලැප්ටොප් වල කාඩ් රීඩර් තිබ්බා. අර ඉතින් ඔය වගේ තමයි. මේ ඉතින්
ඒගොල්ලෝ අර iPhone එකට කියන්නේ ඉන්ටර්නෙට් කමියුනිකේෂන් ඩිවයිස් එකක් කියලා.
රෙවලූෂන් එකක් කරලා iPhone එක.
මාර වජර ටිකක් තියෙනවා.
අම්මා ඒ ඇත්තන මාකටිං අතින් නම් මම හිතන්නේ ගොඩක් ඉදිරියෙන් ඉන්න. ඒ වුණාට iPhone අලුත් එකේ මොන අලුත් ඇත්තටම කතා කරද්දි බුද්ධික අපි කතා කරන්නේ iPhone අලුත් එක ගැන නෙමෙයි iPhone OS 3 එක ගැන නේ.
ඔව්.
නෑ නේද මේක ස්පීඩ් කියනනේ 1.5
හાર્ඩ්වෙයාර් එක පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරලා දිනවා කියනනේ
ඔව් හાર્ඩ්වෙයාර් එක හොඳයි මේ ඒ කියන්නේ ප්‍රොසෙසර් එක මට මතකද 650ද කොහෙද CPU එකක් තියෙනවා කියුවේ නේද
ඉස්සර Pentium 3 තේනවා
අනික මේ Apple කට්ටිය මේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා කියන්නේ නේද මේක දන්නවනේ බුද්ධික මේක කොහොම ලීක් උනේ කියලා
නෑ
මේ ප්‍රොවයිඩර් Apple කිව්වේ නෑ මේ මේක ඇතුලේ හાર્ඩ්වෙයාර් මොනවද ඒ ප්‍රොසෙසර් එක මොකද්ද RAM කොච්චරයිද කියලා කිව්වේ නෑ T-Mobile Europe ඒ කියන්නේ ඇමරිකා T-Mobile වලට මේ iPhone එක නෑ ඒ කියන්නේ iPhone 3GS එක මේ මට මතකදී යුරෝප් වල කොහේ හරි රටකට දීපු ස්පෙක් එකක් ඒගොල්ලෝ මම හිතන්නේ Apple අය කියලා තියෙනවා මේක non disclosure agreement එකක් කරීම කර තියෙන නැති සමහරලාට මේ මේකේ තියෙන hardware වල විස්තර එළියට දෙන්න එපා කියලා මේගොල්ලෝ හැබැයි ස්පෙක් එක එකක් දාලා website එකේම hardware spec එක ඊට පස්සේ තමයි එළියට ඇවිල්ලා තිබ්බේ මේකේ මෙහෙමයි තියෙන්නේ කියලා
ගලල බල්ල බැරිද වාගේ.
ඔව්. ආ අලුත් දෙයක් iPhone 3GS එකේ තියෙනවනේ. මම හිතන්නේ මේ පළවෙනි වතාවට තමයි ඒගොල්ලෝ මම හිතන්නේ Apple කට්ටිය නම් හිතලා තින්නේ වීඩියෝ රෙකෝඩින්.
ඒක මාරයි නේ.
මාරයි කියන්නේ ඒගොල්ලෝ පෙන්නුවා ඒක වීඩියෝ රෙකෝඩ් කරලා අම්මා විජියේ ක්වොලිටි එකට තමයි රෙකෝඩ් දෙන්නේ. පුදුම ආසාවක් හිතුණා මටත් ඇත්තටම. මේ මලි
මම හිතන්නේ 1990 ගණන් වලත් තිබ්බ ඔය වීඩියෝ රෙකෝඩින්
එක. අයි තවත් අලුත් ෆීචර් එකක් දුන්නනේ මේ iPhone එකට. ඔටෝ ફોકસ කැමරා එක
උඹට දෙන්න. දැන් අනිත් කැමරා වල ෆේස් ඩිටෙක්ෂන් හිටන් තිනවා අනිත් කැමරා ෆෝන් වල. නෑ,
ඒ වගේද?
ඒ වගේද ඔටෝ ફોકસ
එක?
අනික 3 මෙගාපික්සල් කැමරා එක.
අම්බේ.
කියලා වැඩක් නෑ මට පුදුම මට ඇත්තටම LG ෆෝන් නේ වීසි කරා මොකද ඒක 5 මෙගාපික්සල් නේ ඒ වගේ එකක් හදන්න නෑ 3 කොහරි මේ
Now with 3 මෙගාපික්සල් කැමරා එහෙම නෙන්නේ නේ
මං ඇත්තටම වාගත්ත මොකක්ද උනේ කියලා iPhone Apple ඇත්තටම හැදුවේ PD එක හදලා පස්සේ Nokia ෆෝන් එකක් දැක්කවල double and double zero එක මේක හයි කරන්න හරි කියලා ඒක හයි කරා අරකට හයි කරලා
ෆෝන් එක
ඒකේ තියෙන ෆීචර්ස් ටික අයින් කරා SMS ෆෝන් එක MMS තිබ්බේ නෑනේ ඉතින් එතකොට දැන් MMS උත් නෑ තමයි කියලා මේ ප්‍රශ්න ගල්ලා ඔක්කොම ගල්ලා හැබැයි මේ දැන් ඔක්කොම ටික වගේ තියෙනවනේ කට් ඇන් පේස්ට් තියෙනවා 17
SMS ෆෝන්
ඔව්
17 ද තමයි කියලා තියෙන්නේ හැබැයි මට නම්
අද 199 මේක ගානනේ
මට නම් අද හම්බ වෙනවා ඒක නිසා අද දාලා බලන්න පුළුවන්
ඇත්තටම ගානින් ඒකට ඒගොල්ලෝ කියලා තින්නේ මේ GM seed එකක් කියලා ඒ කියන්නේ gold
ඔව් ඒ කියන්නේ මේ
seed එකක්
gold master ඕක සාමාන්‍යයෙන් මේ Microsoft අයත් කලින් release කරනවා ඒ කියන්නේ providers ලට හර්ෂිත ලීමක් කරන මයික් එකත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා ගඩබඩ ගලවද්ද දැක්කේ
සමාවෙන්
මේ ඉතින් ඔයගේ දේවල් තමයි හැබැයි මම හිතන්නේ අලුත් OS එකත් එක්ක මේ තවත් දෙයක් වුණා මේ අය මේ Palm Pre වලට ලොකු ප්‍රශ්නයක් වුණා නේ මේ Apple කට්ටිය කිව්ව පරණ ඒ කියන්නේ iPhone 3G කියන එක මේගොල්ලෝ ඩොලර් 99කට ද�නවා කියලා හැබැයි ඇමරිකාවේ AT&T එකත් එක්ක ඉතින් නියමම එක තමයි මේකේ දැනට මේ ඒගොල්ලෝ iPhone එක රිලීස් කරාට මේගොල්ලන්ගේ කී ප්‍රොවයිඩර් තමයි ඇත්තටම iPhone එක හැදුවේ මේගොල්ලෝ මේ බුද්ධික මේ ඇමරිකාවේ AT&T සමාගමට මේ තාම AT&T සමාගම මේ සපෝට් කරන්නේ නැහැ MMS ෆෝන් එක රිලීස් කරාට
ඒ එහෙම ඇච්චර මේ අඩු වෙලා අඩු මේ මේව තියෙන්නේ ෆීචර්ස් තියෙන්නේ
ඒක ඉතින් ඒගොල්ලන්ගෙම තමයි අන්න ඊට
පස්සේ දැන් AT&T ගත්තොත්
ඒක අවුරුදු 20 30ක් පරණ එකක්
ඒටත් වඩා මම ඉතින් පටන් ගත්ත කාලේ ඉඳන්ම තියෙනවානේ කේබල් කාලේ ඉඳන්ම තියෙනවා
ඔව් AT&T කියන්නේ මේ ලොකු net එකක් ඇමරිකාවේ තියෙන ඒ උනාට
මෙහෙ අලුතෙන් මේ නේ මේ ටෙලිකොම් ඔපරේටර්ස් ලා දෙනවනේ MMS
ඔව් ඒක තමයි ප්‍රශ්නේ කියන්නේ උන් ඕක තමයි කතාව ඉතින් කොහොම හරි දැන් මේක ගැන ඒගොල්ලෝ අනික මේගොල්ලෝ දුන්න මේ අර ඉන්ටර්නෙට් අලුත් තවත් අලුත් ෆීචර් එකක් දුන්නනේ Apple iPhone එකට computer එකට connect කරලා internet යන්න පුළුවන්. අම්මා.
මාරයි.
මං අර ඒ කාලේ අර T අර මම හිතන්නේ අවුරුදු 6කට විතර 7කට කලින් අර T68i කියලා අවසෝ Linux phone එකක්. ඒකේ Bluetooth දැන්නත් connect කරන්න.
දැන් ඊළඟ සැරේ මම හිතන්නේ iPhone අර අනිත් version එකේ ඒ එක.
ඒකෙත් ජොලිම කතාව හර්ෂ දන්නේ නැහනේ. ඒකත් AT&T සමාගමේ support කරන්න ඇල්ලු. ඉතින් ඇමරිකාවේ මිනිස්සු බයිනවා. මේක දැන් ඇත්තනම් මම හිතන්නේ මේ Apple AT&T අතර ලොකු ගිවිසුමක් තියෙනවා මේක කොහොමද කරන්නේ කියලා. මේගොල්ලෝ දැන් කතා වෙලා මම හිතන්නේ මට පේන විදිහට Apple සමාගම දැන් පොඩ මේ AT&T agreement එකෙන් එළියට ගිහලා world wide market එකට තමයි මේගොල්ලෝ ගොඩක් මේක දැන්
මොකද අන්තරටවල ගන්න ඉති ප්‍රධාන හේතුව ගාන වැඩින්නේ.
ඔව්. ඉතින්
network එක ගිය හැටි.
ඔව්. ඒ වගේම මේ macOS අලුත් OS එක රිලීස් කරනවා.
Snow Leopard එක නේද?
Snow Leopard එක. මේ හැබැයි මේ Mac කට්ටිය දාන්නෙම මේ කොටියන්ගේ වල නම් ටිකම තමයි. Leopard ලා.
Divio. අල්ලන්නේ ඇත්තටම මට නම් ඕක.
දැන් මේකෙන්නේ Windows 7 එක මේ තරඟෙට තමයිනේ.
ඔව්. එහෙමද කියන්නේ?
එහෙමලු කියන්නේ.
ඒ කාලෙමනේ එන්නේ.
මං හිතන්නේ මේ Windows ඒ කියන්නේ
Apple Windows එක තරඟයක් දෙන්න බෑනේ නේ.
Windows එක competition එකක් කියන්නේ මේ Apple
කියන්නේ වෙනස්නේ.
අමුතුම market එකක්.
ඔව්.
ඒ කියන්නේ ඒගොල්ලෝ Apple ගන්න කෙනෙක් දැන් මලින්ත ගත්තොත් Apple තමයි ඒක කැත උනන් නරකුන ජරා උනා හොඳ නැති උනා Apple මයි.
ඇත්තට ඒගොල්ලෝ කියන්නේ කියන්නේ Apple product කියන්නේ මේ lifestyle එකක් කියන්නේ.
Lifestyle එක. ඒ කියන්නේ ඒක නිකන් අර මේ BMW එකක් ගන්නකොත් හරිනේ
නේ.
ඒක ඇත්ත නම හොඳ කාර් එකක්. වැඩි ගානකට ජරා කාර් එකක් මොකක්ද තියෙන්නේ? Micro එකක් ගන්නවා.
එහෙම කියනවා. Micro හොඳයි යා.
මේවත් කියන්නේ අල්ටෝ මේ මරුටි එකක්
ආ මරුටි අල්ටෝ
මරුටි සෙකන්ඩ් හෑන්ඩ්
එකක් ඔව් සෙකන්ඩ් හෑන්ඩ් අල්ටෝ එකක් ගත්තා වගේ ලක්ෂ 15ක් විතර දීලා.
ඔව් මේ මම ළඟදි පත්‍රයේ දැක්ක මේ මරුටි එකක් තියෙන 300 ඩෑෂ් විකුණන ගා ලක්ෂ 8ක්. ඉන්නේ නේද? ලක්ෂ දෙකක් දැම්මලු දෙකක් ගන්න. great running condition. ඒ කියන්නේ විකුණන එකට හොඳ running condition. කොහොම හරි
මේ ඒ වගේ තමයි iPhone එක.
iPhone නැද්ද ඒ වගේ තමයි. නෑ ඒ වුණාට මේ අලුත් iPhone එකේ මේ ගොඩක් හොඳ දේවල් තියෙනවා. මේ අර ඇක්සලරෝමීටර් එක දැන් බුද්ධික කම්පස් එකත් එක්ක තියෙන්නේ නේද? ඒ කියන්නේ එතකොට ඒකට ඩිටෙක්ට් කරන්න පුළුවන්. දැන් ඉස්සලා ඩිටෙක්ට් කරේ අපි ටිල්ට් කරන්නේ x y z කියන තුනනේ ඩිටෙක්ට් කරේ. දැන් අලුත් එක නෝත් එක ඩිටෙක්ට් කරන්න පුළුවන්. එතකොට දැන්
මාලිමාවක් තියෙනවා.
ඔව් අනිත් එක තමයි මේ ඉන්බිල්ට් නැවිගේෂන් එක දැන් තියෙන ෆෝන් එකේම TomTom support එකක්. ඒ කියන්නේ දැනට iPhone එකේ තිබ්බ map එකේ තිබ්බ Google Maps නේ.
ඔව්.
එහෙම නැතුව third party TomTom කියලා standard වගේක් තියෙනවා මේ ඔය කියන්නේ navigation
එකට මාන. දාගන්න.
ඒක iPhone එකේ නේ. එතකොට කෙලින්ම iPhone එක කාර් එකේ තිබ්බා. ඒ කියන්නේ voice guidance එක තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහම වමට හැරෙන්න, දකුණට හැරෙන්න.
හැබැයි ඉතින් ඒ වගේම ගාලින්ග මේ SDK එක ගත්තොත් ඒකෙත් මම හිතන්නේ අලුත් API 1200ක් විතර තියෙනවා මේ OS 3.0 වලට එනකොට. ඒක නිසා මේ දැන් මේක රිලීස් කළා ටික දවසක් යනකොට ගොඩක් හොඳ ඇප්ලිකේෂන් නේ නේද?
ඔව්.
ඒ වගේම අර Bluetooth ad hoc connection එහෙම දිනනවා. එහෙනම් අපි දැන් Bluetooth වලින් game එකක් ගහනකොට Bluetooth network එකක් හදාගෙන game එක play කරන්න ඒ වගේ දේවල්. මේ ඒවත් එක්ක ඉතින් තව ගොඩක් applications එයි නේද?
Application ගොඩක් එයි. ඉතින් සල්ලි දෙල ගන්නත් එයි.
ඔව්.
හැබැයි ඉතින්
හැබැයි يعني අනිත් ඒවත් එක්ක බලනකොට ගාන සාධාරණයි ගොඩක් කියවනේ iPhone
එක. iPhone එක ප්‍රසිද්ධ වෙන්න එකම ඒ කියන්නේ එක ඇත්තටම iPhone එකේ GUI එක ගැන කියලා කිව්වොත් ඒකට ගහන්න ආයි GUI එකක් නැහැ බුද්ධික. ඉතින් ඇත්තටම කතා කරොත් ඒ කියන්නේ ඒ දින ස්මූත්නස් කවුරුණත් ඒකට
ස්පීඩ් එකක් වැඩි
නේ. ආසෙ හිතෙන්නේ වැඩ කරනකොට ඒක Mac එකක් ගත්තත් ඒ ගතිය තියෙන කොච්චර කරත්
දැන් මේ දැන් පොඩර කලින් බුද්ධික වෙන්න පොඩි වැඩ කැලි ටිකක් මේ
ඔව්
ඒ ටිකට මාසෙ හිතුණා.
ඔව් ඒ කියන්නේ Apple අයගේ එකක් දෙයක් තමයි මේ ෆිනිෂින් AI එක ගොඩක් හොඳයි. දැන් iPhone එක අතට ගත්තාම බලන්න කොච්චර හොඳට ෆිනිෂ් එකක් තියෙනවද කියලා. දැන් Nokia phone එකක් ගත්තාම නිකන් අනේ මන්ද ගල් කැලලක් වගේ නිකන් කිසිම නිකන් ඇඩතලයක් නැහැ. කිසිම ඒ කියන්නේ ස්මූත් ගතියක්
නැහැ.
දැන් ගොඩක් වෙලාට මේ Mac වලට software develop කරන අය මැලි වෙන්නෙත් මෙතන තමයි. මොකද Macish ඒ කියන්නේ Mac වල දුවන්න පුළුවන් සොෆ්ට් එකක් හදාගන්න ගොඩක් අයට බෑ. ඒ කියන්නේ මේ වගේ ස්මූත් ගතියට ලස්සන ඉන්ටර්ෆේස් එක. ඉතින් ඒක නිසා තමයි මේ ගොඩක් Apple.
ඔව් ඒ වගේම ගාලින්ග අර G1 phone එකත් එක්ක compare කරනකොට G1 phone එකේ facilities ගොඩක් තියෙනවා. මේ iPhone එක වගේ නෙමෙයි ඇත්තට.
ඔව් අපි G1 කියලා කියන්නේ මේ Android
එක. ඔව් Android මේ HTC G1 කියන එක. ඒකේ වුණාට ෆෝන් එක බැලුවා නම් නිකන් ප්ලාස්ටික් කැල්ලක්.
ඔව් ඒ හරි ගැතයි ෆෝන් එක. ඒ
කියන්නේ hardware එක විදිහට කිසි වෙනමක් නැහැ.
හැබැයි මේ අවුරුද්දේ ගොඩක් යනවලු නේ ෆෝන්ස් එක.
ඔව් මේ අවුරුද්දේ මේ
ෆෝන්ස් ගොඩක් ආවට හර්ෂේ ෆෝන්ස් වල තියෙන මේ ඒ කියන්නේ ගත් ක්වොලිටි එකක් නැහැ නේ බුද්ධික. කිසිම නිකන් ෆෝන් එක දැක්කහම ඒක නිකන් වටිනා ගන්න භාණ්ඩයක් හැටියට නිකන් දැක්කහම ටක් ගාලා
කියන්නේ. ඒක පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හැබැයි වැඩ කරනකොට ඔපරේටින් සිස්ටම් එකේම ගොඩක් හොඳයි. ඒ වගේම තියෙන ඇප්ලිකේෂන්ස් එහෙමත් හොඳයි. මේ ෆෝන් එක දිහා බැලුවම නිකන් පේන්නේ අර චයිනීස් ෆෝන් එකක් වගේ. මේ පාම්ප්‍රී එකටත් ඕකමනේ වෙලා තිබ්බනේ. පාම්ප්‍රී එකේ හાર્ඩ්වෙයා අර YouTube එකේ වීඩියෝ එකක් දාලා තිබ්බේ පාම්ප්‍රී එකේ මේ යට කැලෙන් චීස් කපන්න උල්ලන් කියලා එච්චරට ෂාප් පේජස්.
නෑ ඒ වුණාට පාම්ප්‍රී එකේ ප්‍රශ්නයක් තියෙන මේ පාම්ප්‍රී එක හැදු ඩිසයින් කරේ මේ Apple iPhone නේ ඩිසයින් කරපු කට්ටියමයි.
ඒ වුණාට හાર્ඩ්වෙයා ක්වොලිටි එක ටිකක් අඩුයිලුනේ.
හાર્ඩ්වෙයා කියන්නේ පිට පෙනුමනේ.
ඔව්
පිට ඩිසයින් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔවුට ඩිසයින් එක කරේ iPhone එක ඩිසයින් කරපු කට්ටියමයි. ඒ වුණාට ඉතින් හැමෝටම හැමදැස්සෙම හොඳ දෙයක් හදන්න බෑ කියන වගේ එකත් එක. මම ඉතින් ගොඩක් වෙලාද මේ Apple දේවල් ප්‍රසිද්ධ වෙන්නේ මේ Apple අයගේ තියෙන මාකටින් ස්කිල්ස් වලින්. නේද බුද්ධික?
ඔව්. ඒ කියන්නේ දැන් අපි මොනවා කිව්වත්
මේ කට් පේස් නැති ෆෝන් එකක් කොහොමද මාකට් කරන්නේ?
මාකට් ස්ටැටිස්ටික් බැලුවට පස්සේ ඒකයි මේ ට්‍රැෆික් ඒ කියන්නේ වෙබ් එකට මොබයිල් වෙබ් එකට ට්‍රැෆික් එන විදිය ඇනලයිස් කරලා report එනවනේ. ඒක බලුවම iPhone වල මාර දිනුවක් තියෙනවා. ඒගොල්ලෝ මාස ගානක ඉඳන් වගේ පටන් ගන්නවනේ වැඩේ නේ. release කරන්න හුඟක් කල් ඉඳන්.
ඔව් දැන් ඇත්තනම මේ browsing වල ගොඩක් මේ දැන් මම උනත් දැන් අද එනකම මේ කට්ටියත් එක IRC එකේ සරින් සරේ log වෙලා chat කරේ iPhone එකේ ඉඳන්. මොකද දැන් වෙන Windows mobile එකක් තිබ්බත් බුද්ධික මේ වැඩේ හරි අමාරුයි කරන්න. මේ browser එක හොඳ නැහැ. හැබැයි මට මතක නැහැ මේ Windows mobile එකට අලුත් browser එකක් ඇවිල්ලා තිබ්බා. මට නම මතක නැහැ මේ ඒක මම
හොයලා. third party එකද?
third party එකක් බුද්ධිගේ ගොඩක් හොඳයි කියන flash support කරනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාට මේ iPhone browsing experience එකක් වගේ ගන්න පුළුවන් කියලා තිබ්බා. මේක හොයලා මං දාන්නම් මේ
Windows 7 එකේ touch මේ වර්ෂන් එකක් තියෙනවා නේද?
ටච් වර්ෂන් එකක් නෙමෙයි ඕන වර්ෂන් එකක් ටච් සපෝට් කරන ටච් මේ ස්ක්‍රීන් එකක්
ඕනේ.
ඒක අර মালටි ටච් සපෝටඩ්. ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් එකේ හොඳ දේ අපි
දන්නවනේ.
හැම එක්කිනාගෙම තියෙන හොඳ කෑල්ල කොපි කරලා දාන එක.
ඒක හුඟක් හොඳ පුරුද්දක් මං හිතන්නේ.
මම කියන්නේ ඒක හොඳ දෙයක්. ඒ කියන්නේ හොඳ දෙයක් දැක්කහම ඒක
මේ අපිට මේ හැම එකම ඉන්ස්ටෝල් කරගන්න බෑනේ එකයිනේ ඉතින්.
දැන් අපි හිතමු අපි Mac එකේ ඩොක් එකට ආසනම් ඊට පස්සේ Windows වල මොකක් හරි start menu එකට ආසනම් හොඳට කම්පියුටර් දෙයක් තියාගන්න බෑ.
දෙකක් තියාගන්න
බෑ නේ. හොඳ ටික අර දැන් ඇත්තම ගත්තොත් නම් Windows 7 වල මේ තියෙන task bar එක කියන්නේ ඩොක් එක මේ Mac ඩොක් එකේ
ඒකම තමයි.
ඒක ඒකම පොඩ්ඩක් වෙනස් කළා.
හැබැයි මේ මට Mac ඩොක් එකට වඩා ඒක පොඩ්ඩක් හොඳයි වගේ නේද? ටිකක් විතර දියුණුවයි වගේ නේ.
ඔව් Mac ඒ කියන්නේ Windows එක හොඳ කළානේ කරන්නේ. දැන් DOS ගත්තත් ඒක නෙවෙයි. DOS එකත් අරගෙන ඒගොල්ලෝ IBM එකට
කොපි කරත් හොඳ කරලා තමයි කොපි කරන්නේ.
ඒ කියන්නේ වැඩේ වැඩ ගොඩක් දෙනවා. සමහරවිට stability ප්‍රශ්න තියෙනවා. ඒ වගේ තමයි තියෙන්නේ. මේ මං හිතන්නේ දැන් Apple වලට බැන්න ගොඩක්.
දැන් Apple ගොඩරි නම් තද වේ හොඳටම.
ඔව් ඉතින් iPhone එකක් අතේ තියන් ඒකටම බයින කර මොක උඩ බලාගෙන කියලා ගන්න.
ඒ ඉතින් ඔබ තියාගෙන බයින්නේ කියලා හයි.
ඔව් මේ ඇත්තටම මේ MacBook Air එක උනත් ඒගොල්ලෝ දැන් මේ chat එකේ කියනවා MacBook Air එකත් මාරි දෙන්න මාකට් කරේ. ඒගොල්ලෝ කරේ envelope එකක් අරන් ගෙන envelope එකෙන් එලියට ගත්තා laptop
එක. ඔව් ඒක නම මාර ලස්සනයි.
developer
conference එකේ ඉතින් ඔයගේ marketing වලින් ගොඩක්
ඒකේ මේ reviews නේ හැබැයි හරිනේ මොකද මුකුත්ම නැහැනේ features එකේ.
ඔව් මම හිතන්නේ මේ දැන් ගොඩක් වෙලාට ෆීචර්ස් වලට වඩා
ඇත්තටම ෆීචර්ස් නම් ඔක්කොම දෙක තියෙනවා මේ CD drive එක නේ.
CD drive එක නේ.
ඒක මේකම වයර්ලස් කරන්නනේ වෙනම ගන්න ඕනේ නේ ඒක. ඒ වෙනකොට ඒක කියලා තිබ්බා මේ දැන් තියෙන සාමාන්‍ය ලැප්ටොප් වලත් එක බලනකොට ඒක ස්පීඩ් එක මදි කියලා. ඒ process එකේම slow කියලා.
ඔව් ඒ වගේම අර මම කලින් කිව්වනේ මේ Windows වලට එහෙම අලුත් මේ browser එකක් ඇවිල්ලා තියෙනවා කියලා අපේ chat room එකේ නෂාන් නම දුන්න Skyfire එකේ නම මේක ෆ්ලෑෂ් නම් සපෝර්ටඩ් බ්‍රවුසර් එක. ෆ්ලෑෂ් ජාවා ස්ක්‍රිප්ටින්. ඉතින් ඒක නිසා අශාන්ට තැන්කියු ඒක මතක් කරලා දුන්නට මේ දාලා බලන්න අවස්ථාව කම්මන්නේ දාලා බල. ඔපෙරා වලට වඩා හොඳ වෙයි කියලා තමයි කියන්නේ.
හ්ම්
හ්ම්. ඔපෙරා බ්‍රවුසර් එකට වඩා. ඒ වගේම බුද්ධික මතකද අපි එක සැරයක් ටෙක් කතාවල කතා කරා මේ ඔපෙරා එකේ සිංහල පෙන්නනවා කියලා.
ඔව්.
ඒක හැබැයි බුද්ධික වැඩ කරනවා. වැඩ කරන්නේ මෙහෙමයි. ඒගොල්ලන්ගේ සර්වර් එක පැත්තෙන් මේ පැත්තට ඉමේජ් එකක් එවනවා.
ඒ
කියන්නේ සෙටින්ග්ස් වල දැම්මහම Opera mini browser එකේ මලින්ත මේ ගැන කතා කරලා එදා කිව්වා. ඒ කියන්නේ ඒකේ සෙටින් එකක් තියෙනවා අර language support එක on කරාට පස්සේ.
ආහ්.
ඒ කියන්නේ browser එකෙන් ඒගොල්ලෝ කරන්නේ site එකක් request කරා මේ site එකේ image එකක් මේ පැත්තට වනවල. හැබැයි අර ඉස්පිලි පාපිලි ප්‍රශ්නේ හැමමම පොඩ්ඩක් තියෙනවා ලේකින්.
Rendering
වල ඒක කියන්නේ web experience එක ඇත්තට හොඳ වෙන්න බෑ නේද? image එකක් එනවා කියන්නේ. ඔව් ඒ කියන්නේ මම time අනිවාර්යෙන් gif එකක් නේනවත් ඒක සහ data පාවිච්චිය වගේ නිසා ටිකක් අඩු වෙන්න පුළුවන්. එහෙමනම්
ප්‍රශ්න වලට
යනවා.
මට ගැව්වනේ.
මට ගැව්වා. ඉතින් දීච්ච තරහ ඔක්කොම පිට කරානේ.
ඔව් මං හිතන්නේ මේ iPhone මට දුන්න මනුස්සයා දැන් වා කරනවද?
මේ ගහනවා නම් ඉතින්
අහනවා. ඒ වුණාට මේ iPhone එක ඉතින් මං ආසවදේ දන්නවනේ.
ඔව් GPS. ඒක නැත්තම්
අද
දෙන්නේ GPS.
දැන් අද ඇත්තටම පාර වාගත්තේ GPS එක නිසා. අද හැබැයි GPS එක බලන් යන්න ගියා තාප් එකට.
තාප් එක හැප්පෙනවා. මොකද
තාප් එක. GPS එක පාරවල් දිනනට තාප්ප වෙනල වල.
ලංකාවේ තාත්තේ ඔකයි. ලංකාවේ පාරවල් දිනනවා. බලාගෙන ගියාම පාර මැද්දෙන් තාප්පයක් පැද්දා. ඉඩමිගුල්ල. අයියෝ අයියෝ.
හොඳලට රේයර ඔඩියෝ නැවිගේෂන් එක මෙහෙ දාන්න බෑ.
ඔව් චතුර chat room එකේ කියන අපෝ දැන්ද Windows mobile වලට flash ආවේ කියලා. නෑ Windows mobile වලට flash කියන්නේ මේ browser එකේ flash support එක. එනට චතුර තාම iPhone වලට flash
තාම නෑනේ.
ඒකනේ
මම ඒක discuss කරන් යනවා කියලා මම දැක්ක ලොකු news එකක් ගිහලා.
මේ ඉතින් දැන් අර Windows mobile වල flash දිනවා. Apple iPhone වල තාමත් නෑ. ඉතින් ඒක මම දන්නේ. ෆ්ලෑෂ් කරලා බලන්න අර නිකන් අර කැමරෙකින් ෆ්ලෑෂ් එකක් ගෙනලා ගහගන්න. ඕක තමයි ඉතින්. බුද්ධික බලමු අපේ පළවෙනි ප්‍රශ්නය මොකද්ද
කියලා. බලමු. මේ පළවෙනි එකම ගාලින් ගහලා තින්නේ මේ Airtel broadband පාවිච්චි කරනකොට rabbit share ෆයිල් ඩවුන්ලෝඩින් කරන්න බෑ කියලා
ඔය කතා කරලා තියෙනවා අපි නේ. ඔව්. කටේ දත් හැල්ලන කතා කරන්නේ ඒක නිසා අපි එකට දාමු link එක.
ඔව්.
ගොඩක් වෙලාවට කට්ටිය අර අලුතෙන් එන කට්ටිය පොඩ්ඩක් හොයන්නේ අමාරු දන්නේ නැතිකම නිසා අහන්නේ. අපි ඒකට ලින්ක් එක දාලා ඒක හදමු බුද්ධික.
ඔව්. ඊළඟට ප්‍රියාන් ප්‍රශ්නයක් යොමු කරලා තිනවා මේ එයාගේ මැෂින් එකේ ස්පෙක් එක දාලා තිනවා GoTo Duo 2.8 2GB RAM මොහොම කියලා තිනවා. එයාගේ ප්‍රශ්නේ වෙලා තින්නේ මේ ඒක බූට් වෙන්න ගොඩක් වෙලා යනවලු. මේ ඒක ස්පීඩ් අප් කරගන්න එයා වෛරස් තියනවාද කියලාත් සර්ච් කරලා බැලුවලු, ස්කෑන් එකක් දාලා, ඒත් හම්බුනේ නැහැලු. මේ කොහොමද හනෝ ස්පීඩ් අප් කරගන්නේ බූට් ප්‍රොසෙස් එක?
ඔව්. මම හිතන්නේ ඔකේ අංක එක ප්‍රශ්න තමයි ඔක වින්ඩෝස් වෙන්නේ නැති.
ඔව්.
XP වෙන්නේ නැති කියලා හිතනවා. XP වල සමා ස්පෙක් 3 දාන්න ගොඩක් වෙලාවට බූට් ප්‍රොසෙස් එකේ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා. හැබැයි බුද්ධිගේ හැමතිස්සෙම ඔය පරිගණක බූට් වෙන්න යන ටයිම් එක හැමතිස්සෙම යන්නේ මේ කොච්චරක් ඇප්ලිකේෂන්ස් ඉන්ස්ටෝල් කරලා තියෙනවද කියන එක. ඔව්.
ගොඩක් ඒවා මේ ස්ටාර්ට්අප් එකට දාගෙන දිනවනේ.
ඔව් ගොඩක් ඒවා නොදැන ස්ටාර්ට් වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒක වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට සමහර ලාට මෙයා මේ පරිගණකේ අලුතෙන් හැදුවට hard disk එක පරණ computer hard disk එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ID පරණ hard එකක්. ඒකක නම් OS එක install කරලා දෙන සමහරවිට hard disk වල slow කම නිසාත් මේක වෙනවා. සමහරවිට මෙයාගේ hard disk එක fragment වෙලා ඇති. හයික hard disk එක ඉඩ ගොඩක් මදි ඇති. 120ක්වත් අඩු ගන්න hard disk එක free space තියෙන්න ඕනේ. ඊට අමතරව මේක defragment කරන්න ඕනේ. defragment කරනවා කියන්නේ file හැමතිස්සෙම ලියලා කියවනකොට මේ file තියෙන පිළිවෙල ගොඩක් වෙලාට වෙනස් වෙනවා. කියන්නේ ෆයිල් එකක් hard disk එක කියන්නේ කොටස් වශයෙන් ඒ කොටස් එක එක තැන්වල තියෙනවා. ඉතින් මේ එක එක තැන්වල තියෙන කොටස් තියෙනකොට මේ රීඩ් කරන්න යන වෙලාව වැඩි වෙනවා. ඉතින් එතකොට මේක දාන්න defragment එක. ඒ වගේම මේ Windows වල startup වල තියෙන program ගොඩක් අයින් කරනවා. ගොඩක් අය දාගන්නවා desktop wallpaper software. එතකොට
ඇයි ඊට අමතර මේ messenger තියෙන ඔක්කොම messengers ටික දාගන්න
Yahoo Google ඔක්කොම ඒවා දානවනේ. ඒවත්
ඒ අතරම ගනින් මේ සමහර ඒවා දැන් අපිට පේන්නෙත් නැතුව රන් වෙනුනේ ගොඩක් අර මේ
Google update එක කරන්න වෙනවා, Adobe update රන් වෙනවා.
ඔව් ඒකයි මේ අර මේ PDF Acrobat reader
ඔව් Acrobat reader
ඊට පස්සේ Microsoft Office වල මේ සමහර ඒවා රන් වෙනවා.
ඔව්
ඒ වගේම මේ ඒකට ගොඩක් හොඳයි ඉතින් අර මොකක් හරි tool එකක් දාලා analyze කරා නම් ඒකෙදි හැම
එහෙම නැත්නම්
startup program එකෙන්
config එකෙන් පුළුවන් නේද?
ඔව් run එකේ ms config කියලා ගහලා Microsoft services ඔක්කොම start වෙන hide කරන්න කියලා.
ඔව්.
අනිත් ඔක්කොම අයින් කළා.
ඔව්. හැබැයි වෙන මොකුත් කරන්න යන්න බෑ අර අනිත් ini files එහෙම අයින් කරොත් සමහර ප්‍රශ්නයක් ඇති වෙන්නේ.
ms config එකෙන් අර වෙලා තියෙන i default කියලා දාපුවම අර පරණ ඒවා ටික හදා ගන්නවා. ඔව් delete කරන්න එපා.
අර මේ Adobe updater එක නම් හරි කරදරයක්නේ.
ඔව් ආතතියක් නං ඇත්තටම කිව්වොත්.
ඒක හරියට අර cancel කරන්නත්
cancel කරලා විනාඩියක් විතර යනවා cancel වෙන්න.
ඇයි Java update එක? ඊගොඩ new update.
ඇයි දන්නේ මේ ඒ update එක අඩු ගණන් අහන්නේවත් නැහැ ඒක දාන්න දෙපාද කියලාවත්. හරි නරක විදියට ඒක හදලා දීන්නේ.
ඇයි එතකොට මේ Firefox update එක? ඇයි Chrome? එයා කියන්නේත් නැහැ. අපිට අහන්නේත් නැහැ. හැබැයි ඒකත් එකතුකින් හොඳයි. මොකද දන්නව ඔය බග්ස් තියෙන ඒවා අපි දාන්න නැතුව එයා දාන්න එක හොඳයි.
හැබැයි මෙහෙම ලොකු අප්ඩේට් නම් නරකයි වැඩේ. පොඩි අප්ඩේට් එක නම් කමන්නේ
නැහැ. මම දන්නේ Google Chrome එකේ නම් ලොකු අප්ඩේට් එකක් එන්නේ නැහැ. මම දන්නේ
නැහැ. අපි dev channel වල ඉන්න නිසා ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා crash එහෙම නම්.
ඔව්. ඊයේ දැ
stable version එකේ
මාර වැඩේ නේ දිල්ලුනේ. ඊයේ Google Chrome update කළා. කොහෙවත් ක්ලික් කරන්න බෑ. හැබැයි හරි ෂෝක් කියන්නේ Google Chrome එකේ crash වුණා කියලා message එකක් එනවා. restart කරන්නද කියලා අහනවා.
ඔව් මේ tab එක crash වුණා. ආ මාරයි
කියලා. මේක crash වෙනවනේ. මේ හරි මුකුත්
browser එකම ගියා.
ඒත්
ඒක කිව්වද browser crash වුණා කියලා.
ඒ crash වෙන්නේ menu එකට ගිය ගමන් crash.
මොකද කරේ ඊට පස්සේ?
ඊට පස්සේ ඉතින් මේ අපි විසාගෙන වදාරගෙන හිටියා. මොකද ඉතින් අපි dev channel එක දාගත්තා නම්
හැබැයි ඒගොල්ලෝ අර blog එකේ කියලා තිබ්බනේ ආපහු වෙන්න ඉඩ තියන්නේ නැහැ හොඳට බලනවා
කියලා. ඔව් මේ මට සැකයක් ආවා කිව්වේ කරන්නේ මේ අපි දන්න කවුරුද කියලා.
ආශිලා යාළුවාද
බලන්න නේ අපේ පැත්තේ කවුරු ඉන්නවද කියලා. ෂුවර් එකට එහෙම එකක් වෙන්නේ නැති.
හැබැයි ඉතින් මේ අද උදේ නම් මේ අප්ඩේට් එක දැක ගන්න තිල්ල මං කරපැඩේ කම්පියුටරේ දින වෙනස් කරා. දින වෙනස් කළා රිස්ටාර්ට් එක දාපුවම අප්ඩේට් එක ගත්ත මොකද එයා පැය පහෙන් පහටෙන් චෙක් කරන්නේ. ටක් ගාලා අප්ඩේට් වුණා ඊට පස්සේ ආයෙත් දින මාරු කරලා රිස්ටාර්ට් කරා. මේ ආයි බලන්න ගන්නත් දන්නේ නැහැ සතියකට දින අවුල් වෙනවා. මේ ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ.
මම නම් ගාලින් කරන්නේ මෙහෙම. දැන් මම ඔටෝ අප්ඩේට් එක ඩිසේබල් කරලා දින්නේ. මේ ඔය වගේ අප්ඩේට් එකක් අහම සතියකට දෙකකට පාරක් බලනවා මේ සර්ච් කරලා. ඔය වගේ කට්ටියෙන් කමෙන්ට්ස් එනවනේ මේක අප්ඩේට් එක හරි නැහැ කියලා එහෙමවත් දාන්නේ
මම Windows නම් දානවා මම දාන්නේ සාමාන්‍ය Windows අප්ඩේට් එකයි Office
අප්ඩේට් එකයි නෑ වගේ මේ මේක Chrome වල එක
ආ Chrome එකේ auto update disable කරලා තියෙනවා
Chrome එක නම් සමහර ලාට upset යනවානේ අලුත් අප්ඩේට්
මං ඉතින් කොච්චර
කැමති ටේබල් එකේ නම්
මං ඉතින් මලත් Chrome එකම මැරෙනවා කියලා හිතාගෙන ඒක දාගෙන එමුණාට මේ ඇත්තටම Chrome පාවිච්චි කරන්න ගත්තා වෙන browser එකට යන්න හිතෙන්නේ නැහැ
නේද හිතෙන්නේ නැහැ නේ ඇයි ඉතින් දැන් web page එකට යන්න නැත්තම් Firefox start කරපුව විනාඩි දෙකක්ද බලන් ඉන්න ඕනේ start කරන මේක ක්ලික් කරපුව හැටි මේ Windows Explorer open වෙනවත් කලින් ඒක open වෙනවා
ඔව් ඒක නම් ඇත්තම ඒක ඉතින් ඒ අතින් මේ හැබැයි Windows මේ IE 8 එක නම් ගොඩක් මම දැන් ගොඩක් දැන් මං Firefox අයිම කරන්නේ ඒක නිසා දැන් secondary browser
එක අයිම කරා අයියෝ එහෙම කරන්න එපා Firefox
එකට bye 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 මේ ඊට පස්සේ
අර කයිහි වැඩේ නෑ
නෑ Firefox අයින් කර එක හේතුවක් තමයි මට වෛරස් එකක් ආන එක බාර
Firefox එකේ
ඔව් ඒක නිසා මට එදා තදෙලා හරියන්නේ නැහැ කියලා අයින් කරා මොකද මේ Firefox වල දැන් මේ අප්ඩේට් වෙනවා කියන එක ඉවරයක් නෑ security fixes
ඔව්
ඒ කියන්නේ අන්තිමයි කියන එකනේ කියන්නේ කෝඩින් වල ඕවාගේ ගන්නට security දැන් දැන් Chrome සාමාන්‍යයි ඒක developer channel එක අපි පාවිච්චි
කරන්නේ
ඔව් එතකොට ඒගොල්ලෝ එක ප්‍රසීඩිය ගන්න මේක හැමනේ සමාලට දවස් දෙකකින් තරයි අප්ඩේට් එකක් එනවා.
ඔව්.
ඉතින් ඒක ටිකක් කරන් ඕනේ නැහැ කියලා හිතන ඉතින්.
අඩු ගානේ මම ඉන්නේ Firefox 4 එකවත් මේ පොඩ්ඩ ලයිට් වේට් කරලා Chrome ගන්න
ගත්තොත් Firefox වල ඇත්තට මම ගොඩක් බලාපොරොත්තු වුණා මේ 2 ඉඳන් 3 කරනකොට ඒගොල්ලෝ මේ තියෙන ගොඩක් ප්‍රශ්න හදලා මේ process වල තියෙන ගැටලු හදලා මේක startup improve කරලා memory leak
තියෙන හදලා
මුකුත් කරන්නේ නේද? නම version එක වෙනස් කරලා interface එක
features suit එක වෙනස් කරා ඒත් ඉතින්
ඒකම දැම්මා. ඉතින් ඕවාගේ බලනකොට මේ දැන් ගොඩක් Chrome මේ මම කියන්නේ Firefox කට්ටිය සල්ලි හොයන එකට ගොඩක් මහන්සි වෙනවා කියලා තේරලා තියෙනවා.
Firefox ඉතින් අර development වලට නම් සෑහෙන වටිනවා.
ඒ අර වෙලා තියෙන අර
Firefox developer debug කරන
මේ
ඉතින් ඒක ඒවත් ඒ මං හිතන්නේ ඉස්සරහට නේ මේක.
Chrome ඇත්තටම Chrome වල මූලික මේගොල්ලෝ කියලා තියෙන්නේ මේ lightweight browser එකක් හදනවා කියන එක.
ඔව්.
ඉතින් ඒක නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම මේකේ තියෙන ගැජමැටික් අඩු කළා.
මේ මොකක් හරි Microsoft Internet Explorer හරි මාකර එකක් එනවාද මේ Firefox add-ons පාවිච්චි කරන්න පුළුවන් එකක් එහෙමම?
නෑ මම දන්න තරමින් නෑ.
ඒක බොරුවට දාලා තිබ්බා April Fool joke එකක් විදිහට ඒක.
මම ළඟදී දැක්කේ මොකක් හරි කමාටි කරලා. ඒක එහෙනම් ආයි පාරක් එවන්නේ නැති.
ඔව් අපේලා මේ email ද දැක්කේ? email ඉදින් ලංකාවේ මයි දැන්නේ මම අර internet ගත්ත කාලේ ගිය mail උත් ආයි
එනවා. ඔව්. වෙන වෙන නම් වලින් එන්නේ වෙන heading දාලා.
ඔව් ඒක තමයි. මේ මට බහිනවා මේ මලින්ද කැමති මේකට මම අකමැති ඉන්න මලින්ද තරේ විරුද්ධත්වයේ ප්‍රකාශ කරනවා දැන් මොකද මලින්දට ඇපල් වලට බහිනවා කියන්නේ මලින්දට බැන්නට වඩා
දරුණුයි
මොකද මට තාමත් මතකයි මේ මලින්දගේ අතට මේ දුන්නාම iPhone එක මලින්දට බෙවුලුවා
කකුල් දෙකක් තියෙනවානේ එහෙම ෆොටෝ එක වාඩි වුණා
කියලා දැක්කම ෆොටෝ වාඩිනානේ මේසල්ලේ
ෆොටෝ වාඩිලා කොටිම ගෝ මලින්දට අර මේක ඇඟිල්ලෙන් දැන් ස්ක්‍රීන් මාරු වෙන්නත් යන්න බෑ ඇඟිල්ල ගහනවා එයා මේ බෙනවා ඉතින් එච්චර ආසයි ඉතින් ඒ කවුරු හරි chat room එකේ ඉන්න පින්ව දෙක ඉන්නවා මලින්දට iPhone එකක් අරන් දෙන මලින්ද සදානායකති වෙයි මම දැන් දවස ගානේ ගෙදර ඇවිල්ලා
මේ කොහොමද ඒකෙන්ම තේරෙන්නේ Apple එකේ marketing ටික කොහොමද කියන්නේ
නෑ ඇත්තටම හර්ෂ මේ ඇත්තටම Apple Mac එකක් පාවිච්චි කරොත් එහෙම Windows එකක් අත ගන්න හිතෙන්නේ නෑ Windows තියලා Linux එකකට අල්ලන්න හිතෙන්නේ නෑ ඉතින් ඒක නිසා මේ බුද්ධික
ඔව් දැන් මම ඇත්තටම සති 3ක 4ක විතර ඉඳලා මේ primary OS එක විදිහට Mac තියාගෙන ඉන්නේ ඒකම හැබැයි කලින් කියන්න ඕන මේ Firefox Mac version එක නම් මාර ස්ටේබල්.
ඔව් ඒක.
ඒක එක සැරයක්වත් තාම crash වුන්නේ නැහැ මම කියන්නේ දැන් ඔක්කොම වැඩ ටික කරේ ඒකේ. මේ ඒක නම්
වැඩ කරනවා නේ අපි crash
වෙලා. නෑ ඇත්තටම මේ මගේ අර video එකක් තියෙනවා මම අර Hackintosh එක install කරලා බලන්න Firefox click කරන පාරක් විතරයි open වුත් වෙලා. ඒ කියන්නේ Chrome Windows වල open වෙනවා වගේ වැඩ කරනවා.
ඒත් දැන් නෑ එහෙම දෙක දෙවිදියක.
නෑ ඉතින් තනි කර platform එක වෙනස් නේ. Engine එකේ පොඩි ඒගොල්ලන්ගේ පාවිච්චි කරන කෝඩි දැන් ආ Chrome වල හොඳ නිවුස් එකක් තියෙනවා නේද තියෙන Chrome මේ Linux වලට දැන් අලුත් version එක stable ඒ කියන්නේ developer channel එකේ 3x version එකම තියෙනවා
ඔව්
flash උත් වැඩ ගන්නවා
කෙලින්ම dev එකම මේ
Java උත් වැඩ ගන්නවා ඒක නිසා මේ හැබැයි අර download කරන්න තියෙන එපා කියන එක download කරලා අර channel changer එක දාලා developer channel එකට මාරු වෙනවානේ මාරිලා update කරා නම් ගොඩ තමයි.
Chrome එකේ මම තව දෙයක් හොඳට දැක්කා, ඔය YouTube, ඒ කියන්නේ Google සම්බන්ධ සයිට්ස් තියෙන්නේ. ඒවා ටිකක් fast.
ඒක ප්‍රශ්නලා තියෙන එකක් එකක් තමයි මේ හර්ෂ Google ගොඩක් සයිට් වල Ajax පාවිච්චි කරනවා. Ajax පාවිච්චි කරනවා කියලා කියන්නේ JavaScript ඉන්නේ.
ඔව්.
එතකොට Chrome වල වෙනම අර V8 engine එකක් තියෙනවානේ මේ scripting වලට.
ඔව්.
ඒක ගොඩක් ඒගොල්ලෝ එකෙන් තමයි මේ improve කරලා
තියෙන්නේ performance. Google web toolkit එක පාවිච්චි කරලානේ හදන්නේ.
ඔව්. එතකොට වෙන්නේ JavaScript ඉන් තියෙන මාකර සයිට් එකට ගියොත් එහෙම අනිත් හැම browser එකටම වඩා Chrome එක fast. මොකද ඒගොල්ලෝ අර මේ standard Java VM එක නෙමෙයි මේ scripting වලට පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ගේ engine එකක් ඉන්නේ. ඒක නිසා
ඒක තමයි වෙනස තේරෙන්නේ නේ.
ඔව් ඒක තමයි වෙනසක් තේරෙන්නේ. බුද්ධික අපි ප්‍රශ්න මාරුවා.
ඊළඟ එකට යමු නේ.
අද කතා කරනවා වැඩි වගේ නේ.
සබ්ජෙක්ට් එක හොඳ නේ.
ඊළඟට ප්‍රියන්න තමයි අහලා තින්නේ. එයා කියන මේ වෛරස් ඇටැක් කරපු කම්පියුටර් එක ෆෝමැට් කරලා OS එක දාන්න ඕනලු අපහො C drive එක විතරක් මේ ෆෝමැට් කරාම ඇතිද කියලා අහනවා. නැත්නම් මුළු hard disk එකේ තියෙන ඔක්කොම partitions format කරලා දාන්න ඕනද
කියලා. මම දැන් දන්නේ AI computer slow කියලා. එයාම නේද අහලා තියෙන්නේ?
ඔව්.
මේ computer නේ virus වෙනවා slow තමයි.
නෑ. හැබැයි ගලින් AI කියලා තියෙන මේ virus scan කරා හුන්නේ නැහැ කියලා.
ආ ඒක වෙන්නෙත් නැහැ නේ.
වෙන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට.
ඔව්. ඒ කියන්නේ අහුවෙන්නේ නැහැ කියන්නේ virus එකෙන්ම දෙනවනේ game එක antivirus scanner එකට ඉස්සෙල්ලම. ඊට පස්සේ ඉතින් අහුවෙන්නේ නැහැ. ආ නෑ සාමාන්‍යයෙන් අර මං කලිනුත් කිව්වා virus effect එකක් ආවොත් එහෙම ඔක්කොම backup කරන්න. ඒ කියන්නේ data backup කරගන්න කොහෙට හරි වෙන drive එකකට වෙනම drive එකකට ඒ drive එකට නෙමෙයි. ඊට පස්සේ ඒ drive එක system එකෙන් ගලවලා align කරන්න backup තියෙන එක. ඊට පස්සේ මුළු hard එකේ ගලවන්න partitions ටික. ඒ කියන්නේ වගේ infected වෙච්ච machine එකේ partitions ටික ගලවලා ආයලතෙන් පාර්ටිෂන් කරලා ෆෝමැට් කරලා අලුත් OS එකක් ඉන්ස්ටෝල් කරා. අලුත් OS එක ඉන්ස්ටෝල් කරලා අලුත් OS එක අප්ඩේට් කරා. අප්ඩේට් කරන්න කියන්නේ ඔක්කොම Windows අප්ඩේට් කරලා පැචස් දාලා ඔක්කොම කරා. ඊට පස්සේ ඇන්ටිවයරස් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරා. අර මතක තියාගන්න අර පරණ හાર્ඩ් එකේ තියෙන ඩවුන්ලෝඩ් කරපෙකින් දාන්න එපා. ඒ හાર્ඩ් එක තාම ගහන්නයි තියන්නේ. ඊට පස්සේ ඇන්ටිවයරස් එක ඉන්ස්ටෝල් කරලා ඔක්කොම කරාට පස්සේ ඔයාගේ අර පරණ බෑකප් ගත්ත හાર્ඩ් එක කනෙක්ට් කරන්න. කනෙක්ට් කරලා අලුත් ඉන්ස්ටෝල් කරපෙකේ තියෙන ඇන්ටිවයරස් එකෙන් අර හાર્ඩ් එක ස්කෑන් කරා. ස්කෑන් කරලා බෑකප් ගන්නකොට ප්‍රෝග්‍රෑම් කිසිම දෙයක් බෑකප් වලින් කොපි කරන්න එපා. ડોකියුමන්ට්ස් ටිකයි ඔයාට ඕන ෆයිල්ස් ඒ ටික විතරයි බෑකප් එකෙන් ගන්න. අනිත් හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ඉන්ටර්නෙට් එකෙන් ගත්ත යන ඉන්ටර්නෙට් එකෙන් ගන්න. CD එකක් තියනවා නම් CD එකේ තියෙන ඒවා ඉන්ස්ටෝල් කරන්න. අර හાર્ඩ් එකේ තියෙන EXEs වගේවා පාවිච්චි කරන්න එපා. නැත්තම් කොච්චර කරත් ওই වෛරස් එක ආපහු එනවා. අර Windows අප්ඩේට් කරන්න කියන එක නම් අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. ඉතින් ඒක අර ජෙනුවින් නැත්තම් තමයි පොඩි ගැටලුවක් එන්නේ මොකද අර ඇඩ්වාන්ටේජ් නොටිෆිකේෂන් එක නේද ඒක නිසා ඒක අන්සිලෙක්ට් කරලා අනිත් ඒවා දාලා ඉන්ස්ටෝල් කරා නම් ගොඩක් වෙලාවට හරිය Windows අප්ඩේට් එක විතරක් නෙමෙයි අනිවාර්යෙන් කරන්න ඕනේ එකක් තමයි මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් අප්ඩේට් එක. අලුත්ම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වර්ෂන් එකට මාරු වෙන්න මොකද මේ ගොඩක් බග්ස් තියෙන්නේ මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකේ. ගොඩක් ඔය වෛරස් ඇක්ටිව් වෙන්නේ මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වල තියෙන බග්ස් වලට. ඉතින් ඒක නිසා ඒකත් අනිවාර්යෙන් අප්ඩේට් කරන්න ඕනේ. හරි බුද්ධි වෙනයිට කියන කතා තියෙනවද මං
නෑ නේ ඔය ටික කරාම ඉතින්
හර්ෂණන් නිදි නේ
ඔව් හර්ෂණන් නිදි තව ටිකෙන් ගොරවයි තමයි ගොරවන සද්දයක් කරනවත් කැට්ටි ගණන් ගන්න බෑ ඉතින් ඊට පස්සේ ප්‍රියාන්ව තවත් ප්‍රශ්නයක් අහලා දෙන එක දිගට අහලා දෙනවා මොකද්ද කියලා අහලා තිනවා මේ සොෆ්ට්වෙයාර් එක ඩිජිටල් සිග්නේචර් එක කියන්නේ කැස්පර්ස්කයි වලින් සමහර වෙලාවට කියනවලු මේ ඩිජිටල් සිග්නේචර් එක නැහැ කියලා සමහර software වල. මොකද්ද කියලා අහලා තිනවා.
මං කියන්නේ බුද්ධික ටෝක් ගැන මට වඩා හොඳට කියන්න පුළුවන්.
එතකොට මේ ඩිජිටල් සිග්නේචර් එක කියන්නේ මොකක් හරි ෆයිල් එකක් ගොඩක් වෙලාවට දැන් මෙයා මේ exe ගැන තමයි අහන්නේ. මේ අපි දැන් development process එකේ අන්තිමට ෆයිල් එක රිලීස් කරනකොට මේ සයින් කරනවා කියලා එකක් කරනවා. ඒ කියන්නේ මේ අපි ගත්ත developer certificate එකකින් ෆයිල් එක සයින් කරනවා කියන්නේ එතකොට ඒකේ end user-ට තියෙන advantage එක තමයි මේ මේ ෆයිල් එක developer කින් ආවට පස්සේ වෙනස් වෙලා නැහැ කියන එක. يعني digital signature එක match වෙනවා කියලා කියන්නේ ෆයිල් එක මැදදී ඔයවත් ඒ කියන්නේ edit වෙලා නැහැ original ආපු ෆයිල් එකම end user-ට ගියා කියන එක තමයි digital signature එක map කළා මේ බලන්න පුළුවන්. මේ ඒක තමයි digital signature එකෙන් ඇත්තටම කියන්නේ තියෙන ප්‍රයෝජනේ. ඒක මේ සර්ටිෆිකේට් එකක් ගන්නකොට ඒ කියන්නේ ඩිවෙලොපර් කෝඩ් සයින් ඉන් සර්ටිෆිකේට් එකක් ගොඩක් කලාවට මේ සර්ටිෆිකේට් ඔතොරිටි එකකින් ගන්නෙ. සීඒ කියලා කියන ගොඩක් වෙලාවට නේ ඔය වෙරිසයින් තවුට්ටේ ඒ වගේ තියෙන්නේ මේ සර්ටිෆිකේට්
ඔතොරිටි නෝන් රූට් ඔතොරිටි එකකින් ගන්නවා.
ඔව්. නෝ අරගෙන ඒ කෝඩ් සයිනින් සර්ටිෆිකේට් එකෙන් තමයි අපි සයින් කරන්නේ. සයින් කරනවා කියන්නේ ඇත්තටම මේ ඒ ජෙනරේට් කරන අපේ මේ ප්‍රයිවට් පබ්ලික් කී එන්ක්‍රිප්ෂන් එක තියෙන්නේ. ඒකෙන් ජෙනරේට් කරන මේ චෙක්සම් එකක් තමයි ෆයිල් එකට දාන්නේ ඇතුළට. දාලා මේ ඒක චෙක් කරන්න පුළුවන් ඇන්ටිවෛරස් වලින් චෙක් කරන ඔපරේටින් සිස්ටම් එකේන චෙක් කරලා පෙන්වන ඇතරම මේ ඩිජිටල් සිග්නේචර් එක මේක කියලා. මේ ඩිජිටල් සිග්නේචර් එක වෙනස් වෙලා කියන්නේ ඒ ෆයිල් එක මගදී වෙනස් වෙලා තියෙනවා. එක වෛරස් එකකින් ෆයිල් එකේ කැපැසිටි එක වෙනස් වෙලා හරි මොනවා හරි වෙලා. හැබැයි සමහර සොෆ්ට්වෙයාර් තියෙනවා මේ සයින් කරන්නේ නැහැ ඇතරම. ඒ කියන්නේ සයින් කරනවා කියන එක ඕනිම එකක් නෙමෙයි. ඒත් ඒ කියන්නේ සයින් කළා ඇප්ලිකේෂන් එකක් ඩෙලිවර් කරනවා කියන එක මේ ස්ටෑන්ඩඩ් එකක් වගේ වෙගෙන එනවා දැන්.
ඔව් බුද්ධික. මම හිතන්නේ මේ ඕක ඩ්‍රයිවර්ස් වලටත් දැන් තියෙනවා.
ඔව්.
ඒ කියන්නේ ඩ්‍රයිවර් එකක් Windows වල හැදුවාම මේක ඩිජිටලි ඒ කියන්නේ Microsoft certified drive එකක් නෙමෙයි කියලා සමහරවිට
කියනවා.
ඒ වගේම ඩිජිටල් සයින් කරපු එකක් නෙමෙයි කියලා. ඉතින් මේකේ වටිනාකම තමයි මේ ගොඩක් වෙලාවට මේ Windows වල blue screen එන්න අංක 1 හේතුව තමයි මේ drivers.
ඔව්.
මේ හරි ස්ටෑන්ඩඩ් එකක් නැතුනවා. Windows සයින් ඩ්‍රයිවර් එකක් කියලා කියන්නේ Windows Microsoft සමාගමේ මේ Windows operating system එකට මේ ඩ්‍රයිවර් එක කොතරම් දුරට සාර්ථකද කියලා බලලා තමයි ඇඩ් කරන්නේ. ඉතින් මේ වගේව දැම්මම OS එකේ stability තවත් වැඩි වෙනවා. ඉතින් මේ වගේම දෙයක් තමයි කරන්නේ අර MD5 checksum කියලා අපි චෙක් කරන්නේ නේ බුදු.
ඒකෙදි ඇත්තටම කියන්නේ ඒක ගොඩක් ඔය මේ කමියුනිකේෂන් වලදී පාවිච්චි කරනවා. ඒ කියන්නේ කොහේ හරි ඉඳලා ෆයිල් එකක් අපි ට්‍රාන්ස්ෆර් කරනකොට එතන තියෙච්ච ෆයිල් එකමද අතෙන්ට හරියටම ගිහිල්ලා තියෙනවද කියලා චෙක් කරන්න තමයි ඒක ගොඩක්
කරන්නේ. ඒක error checking වලට ගන්නවා.
ඔව් MD5 කියන්නේ.
ඔව් මේතන පොඩි chat එකේ පොඩි ප්‍රශ්නයක් යනවා. මේ ධනුෂ්ක කියලා කෙනෙක් කියනවා මේක digital signature කියන්නේ Microsoft එක එකට දීලා OS එක trust කියලා ගන්න සර්ටිෆිකේට් එකක් නේද කියලා. නෑ නෑ එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ සර්ටිෆිකේට් එක සයින් කරන ඔතොරිටීස් එනවා. ඒ කියන්නේ මෙතෙන්දි කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එක Microsoft certified කියන එක නෙමෙයි. මෙතන කියන්නේ සොෆ්ට්වෙයාර් එක වෙනසක් නොක දැන් අපි හිතමු හදපු තැන ඉඳන් ඉන්ස්ටෝල් කරන තැනට එන අතරතුරදී කිසිම මේක වෙනසක් වුන්නේ නැහැ කියලා. මොකද ගොඩක් අය කරන දෙයක් තමයි මේ දැන් අලුතෙන් වෛරස් බෙදා හරින කරන එකක් තමයි මේ දන්න සොෆ්ට්වෙයාර් ඒගොල්ලෝ අරගෙන මේකට මොන හරි එකක් ට්‍රෝජන් එකක් ඇතුල් කරලා ඒගොල්ලන්ගේ සයිට් එක ඩවුන්ලෝඩ් කරන් දානවා. දැන් ගොඩක් ඒවා තියෙනවා. Google Chrome ගත්තාත් අපි Firefox ගත්තාත් හැම එකම මේ වගේ තියෙනවා. ඉතින් මේ දේ වෙනස්ුන්නේ නැහැ කියන්න තමයි මේ digital signature එකක් හරි MD5 checksum එකක් හරි කරන්නේ.
ඔව් ඇත්තටම මේකට කියන්නේ මේ code signing certificate එකක් කියලා. ඒකේ මේ technical name එක කිව්වොත් මේ ධනුෂ්කට වැඩි විස්තර ඕන නැහැ. ඇත්තටම හොයලා බලන්න පුළුවන් මේ කියන්නේ ඔය සර්ටිෆිකේට් ඔතොරිටි වලින් ඒ කියන්නේ ඒගොල්ලෝ නිකුත් කරන සර්ටිෆිකේට් ಜಾති තියෙනවා. ඔය සර්වර් සර්ටිෆිකේට් තියෙනවා. ඒ වගේ ಜಾතියක් තමයි කෝඩ් සයිනින් සර්ටිෆිකේට් කියන්නේ. ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔය වගේ අපේ ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක රිලීස් එකක් සයින් කරන්න. ඒක ස්ටෑන්ඩලෝන් ඇප් එකක් වෙන්න පුළුවන්. මොබයිල් ඇප්ලිකේෂන් වලට සයිනින් තියෙනවා. ගොඩක් කට්ටිය දැකලා ඇති මොබයිල් ජාවා හැම ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරනකොට ගොඩක් ඒවා අන්ට්‍රස්ටඩ් කියලා තමයි පෙන්නන්නේ. අපි සයින් කරොත් ඒක ට්‍රස්ටඩ් තර්ඩ් පාටි කියලා පෙන්නනවා. ඒ වගේ මේ සයින් කරනවා කියන්නේ ඒ කියන්නේ අපි රිලීස් කරන ඩිවලොපර්ගේ කම්පැනි එක දාලා සර්ටිෆිකේට් ඔතොරිටි එකකින් ඉෂුව කරපු සර්ටිෆිකේට් එකකින් කෝඩ් එක සයින් කරනවා. කෝඩ් එක කියන්නේ බයිනරි කෝඩ් එක.
කම්පයිල්
කරාට පස්සේ එන කෝඩ් එක. ඒක ඩිලිවර් කරාම එන්ඩ් යූසර්ට එතකොට සහතිකයක් තියෙනවා. අර ඒ කියන්නේ ඔරිජිනල් ඒක මේ ඒකේ ඕන මේ ඒ කියන්නේ
ඒක ඇත්තටම මේ
ඕතෙන් මේ දීපු එකම තමයි මේ මට ආවි කියලා මගදී වෙනස් කළා නෑ කියලා කවුරු ඒක පැහැදිලි වෙන්නේ නැදනේ ඒ කාලෙක.
හැබැයි තවත් දෙයක් තියෙන බුද්ධික මේ ඩිජිටල් සර්ටිෆිකේට් එකක් ගන්න එක නිකන් අව ටිකට් එකක් අගල ගිහලා පිට සර්ටිෆිකේට් එකක් ගන්න බෑ මේ වගේ software එකක් හදනකොට.
ඔව්
company එකේ detail දීලා address දීලා contact
information දීලා ග්‍රාම සේවය සහතිකෙත්
උනේ. ඒකට ඒ කියන්නේ මුලදී අර මේ code signing request එකක් කියලා එකක් generate කරනවා. ඒකෙදි ඇත්තටම අපේ private key එකයි public key එකයි generate කරලා ඒගොල්ලන්ට යවන්න ඕන. ඒ hash එක මේ යවුවට පස්සේ අපේ address, telephone number, business registration එහෙමත් අහනවා සමහර වෙලාවට. ඒ වැහුවට පස්සේ ඒගොල්ලෝ කෝල් කරලා බලලා පොඩ්ඩක් මේ ඇත්ත කම්පැනික් තියෙනවද මෙහෙම එහෙම හොයලා බලලා තමයි සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ. ඒකම මේ ඩිජිටල් සර්ටිෆිකේට් එක වැලිඩ් පීරියඩ් එකක් තියෙන ගොඩක් වෙලාවට අවුරුද්දක් දෙකක් එහෙම ගන්න පුළුවන් අපි ගන්න විදිහට. ඒ කාලෙන් පස්සේ අපි මොකක් හරි සයින් කරොත් එහෙම මේ ඒක වැලිඩ් නෑ.
ඔව් ඒකම තමයි මම හිතන්නේ මේ වෙබ් බලත් වෙන්නේ බුද්ධික SSL කියලා කියන්නේ.
ඔව්
ඒකෙත් තමයි සමහරලාට එන්නේ මේ සර්ටිෆිකේට් එක ට්‍රස් කරන්න බෑ රතු පාටින් වෝනින් ඉන්නේ මේ සර්ටිෆිකේට් එක මාකර ප්‍රශ්නක් තියෙනවා වලට. ඉතින් අර ඒ වගේ වෙලාවට පොඩ්ඩක් සැලකිලිමත් වෙලා බලන්න ඕනේ මේකේ මොකක්ද ගැටලුවක් තියෙනවද කියලා. මේ පොඩක් chat එකේ යනවා එක්කෙනෙක් අහන අපේ ගයන් මේ එයාට PHP image upload කරනකොට watermark එකක් දාන්නේ කොහොමද කියලා අහනවා. ඒක නම් ටිකක් GD වලින් තමයි බුද්ධි කරන්න ඕනේ නේද?
මේ එකම කලින් මේ මං හිතන්නේ මේ සමහර විට libraries ඇති ඔය වගේ වැඩ ලියපු නේද?
ඔව් ගොඩක් ෆ්‍රී ඒවා
තියෙනවා. ෆ්‍රී ඒවා.
ආ මම දන්නේ මේ චතුර යාට දීලා තිබ්බ PHP script එකක් ඒතන. මේකත් දැක්කනේ බුද්ධික මේ chat room එකයි මේකයි දාගත්තේ.
ඔව් ඒකේ වැදගත්කම නේ.
වැදගත්කම කියන්නේ
දැන් මේ අපි දැකපු වැඩේ වෙන්න මේ ඕකට යන සෑහෙන කාලයක් නේ. ඒ කියන්නේ ඊළඟ වැඩසටහනින් අපි කියලා එක comment එකක් ඉදිරියට කවුරු හරි දානවා නැත්නම් අපි ආයෝ වෙනවා.
ඔව්.
එතන ගොඩක් වැදගත්.
මම හිතන්නේ දැන් සජීව වැඩසටහනට ඇවිල්ලා මේක සමන් දෙන්න. හැබැයි මේ සජීව වැඩසටහනට එන්න කියන්නේ දැන් බුද්ධිකත් ඉන්නේ නේද වෙලාවක් කියනම අරනේ හර්ෂ. ඔව්.
අයත්
8ත් අතර. අයත් 12ත් අතරේ ටෙක්කට අපි විකාශනය කරන එලාට එක්කනට එක්කනට කෝල් කරලා කියන්නම් කියලා. නෑ අතන chat room එකේ මම හිතන්නේ වෙන්න ඕන දේ දැන් වෙන. අතනම සතුටුයි අපි මේක දාගත්ත එක්කන. කට්ටිය ගොඩක් අඳුර ගන්නවා කට්ටිය කට්ටියගේ ප්‍රශ්න කතා කරනවා අපි සමාජලට දන්නේ නැතිව chat room එකේ කට්ටිය දන්න දේ උදාහරණයක් ගත්තොත් මේ ඉස්සර බ්‍රවුසර් එක ගැන කතා කරා මට මතක නැති වුණාම ටග් ගාලා බ්‍රවුසර් එක මොකද්ද කියලා කිව්වා. ඉතින් ඒ වගේ ගොඩක් අපිට හොඳයි අපි ප්‍රශ්න
ඊළඟට යමුනේ.
ඔව් හැබැයි
බඩගින්නකුත් තියෙනවා දැන්.
ඔව් දැන් බඩගින්න හින්දා ටග් ගාලා ප්‍රශ්න
ඊළඟට අහලා තියෙනවා මේ ටෙක් කතා කට්ටියකින් උපදේශයක් ගන්න පුළුවන් නේද කියලා.
අපොබුල
දිලින මේ තිනේ ලංකාවේ ඇතුලේ ලැප්ටොප් එකක් ගන්නවා නම් මොනවද හොයලා බලන්න ඕන කියලා. මේ එයා මේක සයිට් වලයි මේ ගෲප් එකේ සර්ච් කරාලු එකේ කියවෙද්දි මේ පැහැදිලි මොනකු තම්බුන් නැහැලු. මොනවද කලින් කියන්නේද?
ලංකාවේ ලැප්ටොප් එකක් ගන්නවනේ ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕනේ ගන්න කඩේ අවුරුදු දෙකක් තියේද කියලා.
වොරන්ටි වෙනකන් කඩේ තියෙද කියලා නේ.
ඊට පස්සේ බලන්න ඕනේ මේ කඩේ ලැප්ටොප් එකට ඔතරයිස් ගෙන්නන්න පුළුවන් කඩයක්ද කියලා. මොකද දන්නවද ගොඩක් අය කරන්නේ මේ Singapore අඩුවට තියෙන ලැප්ටොප් ගොඩක් ගෙනල්ලා විකුණගෙන යනවා. කැඩෙන පස්සේ රිප්ලේස්මන්ට් දෙන්න විදිහක් නැහැ. මයි දැන් ඕක ගැන මට වඩා හොඳට හර්ෂ දේවට කියන්න පුළුවන් මද බෝඩ් එකක් අරගෙන වෙච්ච දෙයක් නේද?
ඔව් දැන් මම මේ බෑකප් මද බෝඩ් එක දිගට පාවිච්චි කරනවා. මේ මොකද පාස්සල දුන්න මද බෝඩ් එක පාවිච්චි කරලා අන්තිමට කැඩුනොත් එහෙම
ලැප්ටොප් එකක් ගන්නකොට ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕන දේවල් ටික තමයි තමන්ට ලැප්ටොප් එකේ කරන්න යන්න මොකද්ද කියලා. කරන්න යන දේ අනුව තීරණය කරන්න ඒකේ ස්පෙක්ස් මොනවාද කියලා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් කම්පියුටරේ සාමාන්‍යයෙන් කරන්නේ වර්ඩ් වැඩ කරලා ඉන්ටර්නෙට් ගිහලා චැට් කරලා ෆිල්ම් එකක් බලනවා නම් මේක මේ කෝටු ක්වාඩ් තියෙන ලොකු ලැප්ටොප් එකක් වෙන්න ඕනේ.
ඒ වගේ වැඩ කරනවා ට්‍රිපල් ඊ PC වගේ එකක් ගන්න එකත් හොඳයි නේද?
ඔව් ඒ කියන්නේ netbook එකක් ගත්තත් ඇති. හැබැයි netbook වල ප්‍රශ්නේ තියෙන්නේ මේ ස්ක්‍රීන් එකේ ප්‍රමාණි පොඩ පොඩිනේ.
ඔව්
ඉතින් වර්ඩ් දෙලේම ටිකක් ડોකියුමන්ට් රිපෝර්ට්ස් වගේ ටයිප් කරනවා නම් අමාරු ටිකක් පේනවා මදිින්න. ඉතින් ටිකක් ස්ක්‍රීන් එකේ ප්‍රමාණය තීරණය කරන්න වැඩි යනවා. ග්‍රැෆික්ස් වගේ කරනවා නම් පොඩි ස්ක්‍රීන් එකක් කරන් බෑ. එතකොට ඒකේ කන්ෆිගරේෂන් වැඩි වෙනවා. හොඳ VGA කාඩ් එකක් තියෙනවා. දැන් ගේමින් කරනවා නම් නිකන් පොඩි කම්පියුටරයක් ගත්තත් හරියන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට තීරණය කරන්නේ ඉස්සෙල්ලාම තමන් තීරණය කරන තමන් ලැප්ටොප් එකේ මොකද්ද කරන්න යන්නේ. දැන් කරන්න යන දේ අනුව තමයි තීරණය කරන්න ඕනේ මේක මොන වගේ ප්‍රසරකද්ද තියෙන්න ඕනේ. කඩේ ගෙන කිව්ව දේ ගන්න යන්න එපා. මේක තමයි අලුත් මොෂන් එක. මේක තමයි ලොකුම එක. වැඩක් කරන්නේ නැහැ නේද? දැන් මගේ උන ලැප්ටොප් එක ගත්තම මට මතකයි මේක ඩුවල් කෝ ඩුවල් කෝ එකක්ද නේද? නෑ මතකයි. ඉන්ටෙල් ඩුවෝ එකක්. ඉන්ටෙල් ඩුවෝ කියන්නේ මේ නිකම් කෝ ඩුවල්
කෝ
එක. ඔව් සෙන්ටිනෝ නෙමේ ඉන්ටෙල් ඩුවෝ එකක්. මොබයිල් එකක් 1.8 දෙක ස්පීඩ් එක. 1.8 එකත් මම පාවිච්චි කරන්නේ අර පවර් සේව් මෝඩ් එකට දාලා. එතකොට ස්පීඩ් එක 800 වෙනවා. එතකොට දෙකම එක වුණාම ඒ කියන්නේ කෝස් දෙක එක වුණාම ඒකේ සමානතාවය වෙනවා මේ 1.6 විතර. ඒ ඔයගෙන් තමයි වැඩ කරන්නේ. මම ගොඩක් ඒවා මෙයා කරන්න බලන්න. හර්ෂ වැහින්නේ නැහැ කියලා කියන හර්ෂ වැහින්නේ දෙන්නේ හර්ෂ.
හර්ෂ ඇතර මයික් එක කකුල් දෙක හරියට තියාගෙන ඉන්නේ.
මම කතා කරේ
නැහැ. ඉන්නේ ඉතින් හර්ෂ
වැහින්නේ. හර්ෂ ප්ලෑනින්.
හර්ෂ
වෙඩින් ප්ලෑනින්.
ඔව් තව පොඩ්ඩක් මේ ධනුෂ්ක කියනවා මේ ලැප්ටොප් ගන්න පුළුවන් නම් මේ කඩේක නමක් දැම්මා. මට කඩේ නම මේ chat room එකේ කට්ටිය දැක්ක හින්න කඩේ නම දැක්කනේ මේ ඔහේ කඩෙන් නම් බඩු ගන්න එපා. මොකද දන්නවද ඔය කඩේ මේ ඔය සයිට් එක ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන් බුද්ධික.
කලින් ෆෑන් එකක් ඕඩර් කරන්නේ.
ඔව් ඕකේ දාලා තිනා ලැප්ටොප් කූලර් එකක් 1500යි කියලා ඔය කඩේ. ඒ වන්දිවට ඕකේ තියෙනවා තවත් මේ තවත් දේවල් තියෙනවා මේ ඕකේ දැන් ගහලා තිනා පේමන්ට් ගේට්වේ ප්‍රොවයිඩ් බයි සම්පත් බැංක් කියලා. කොහම හරි කමන්නේ ඕඩර් එක දැම්මම මොන සම්පත් බැංක් එකකටවත් දැන්න දැන් බැලස් කාලේ ඔක්කොම අරගෙන ලුක් ගාලා මේල් එකක් ගිහිල්ලා ඒ සයිට් එකේ මම බුද්ධිකට කිව්වනේ විකුණන්නක දාලා තිබ්බේ ඒගොල්ලෝ ගාන 1500යි බුද්ධික 1500යි දාලා තිබ්බේ මම ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා මේල් මුකුත් දැන් අර ඉන්ටර්නෙට් ගේට්වේ ඒගොල්ලෝ සම්පත් බැංක් කියලා තිබ්බට කිසි දෙයකට යන්නේ නැහැ ගියාට පස්සේ මේ
හැබැයි හරි වැරදි නේ එහෙම දාන එක
ඉන්නකෝ ඉතින් කමන්නේ ඒ ක්‍රෙඩිට් කාඩ් ගත්තේ නැහැ හර්ෂ මුකුත් නැහැ ක්‍රෙඩිට් කාඩ් ඉන්ෆෝ ගත්තේ නැහැ නිකම් ඩීටේල් ටික
ගේට් එක
නැහැ ඔය ඉතින් මම මේල් එක උතා මෙන්න අපේ ඕඩර් එක සබ්මිට් කරනවා අපි පැය 24ක් ඇතුළත ඩිලිවර් කරනවා කියලා අනික මාත් කොළඹ දැන් මේ කියන්නේ මම පිටකොටුවේ ඒගොල්ලන් කඩේ යුනිටි ප්ලාසා එකේ ගිහිල්ලා නැහැ සද්ද මම ඊට පස්සේ 12කට පස්සේ කතා කරා ආ සර් අපි චෙක් කරලා පැය භාගෙන් කතා කරන්නකො එච්චරම තමයි ඊට පස්සේ මං ගියා කමන්නේ මට ගන්න ඕනේ ඉන්න මං කඩේට ගිහලා කෝ මට මෙහෙම ලැප්ටොප් කූලර් එකක් ඕනේ කොහොමද ගණන් කියලා 3500 4500 5000 කෝ ඕගොල්ලෝ සයිට් එකේ දෙන 1500 මං කෝ 1500ට ඕගොල්ලෝ එකක් තියනවා සයිට් එක තව ඉස්සලම කිව්වේ නෑ නෑ 1500 කෝ 1500 ගන්න නෑ කෝ නිකන් ගෙම්බර් එක දාලා ඊට පස්සේ ලොකු LCD TV එකක ඕගොල්ලෝ සයිට් එක දාලා තිනවා මම ඊට පස්සේ මම පොඩ්ඩක් කරකෙ පෙන්න ගිහිල්ලා බලන්න පෙන්නන්නම් කිව්වා නෑ නෑ ඕකේ නෑනේ මං කෝ නැති කෝ මේටි ආ ඕක අපි ගානේ කියලා කිව්වා ඊට පස්සේ කොහමද ඊට පස්සේ යහපැත්තේ පොඩ්ඩක් කියලා මං ඉන්නකොට යහපැත්තේ මිනිස්සු බයින ලැප්ටොප් එකක් අරන් ගිහිල්ලා මොකද්ද කැඩිලා මේගොල්ලෝ රිප්ලේස්මන්ට් දෙන්නේ නැහැ මේගොල්ලෝ කියන්නේ මනසට මාස දෙකක් ඉන්නලු කෑල්ල ගෙනල් දාලා දෙනකම් ඉතින් ඕවාගේ කඩවල ඉන්නම් ගන්න එපා ඕවාගේ ඉතින් ඒ කියන්නේ බොරු දාලා සම්පත් බැංක් පේමන්ට් ගේට් එක අරවා මේවා කියලා දාලා අන්තිමට
සම්පත් බැංක් එකට ඒගොල්ලන්ට නඩුවක් දාන්න පුළුවන් ඕනනම් බොරුට දැම්ම කියලා
ඔව් සම්පත් බැංක් එකට කතා කරලා අනික ඉතින් තමන්ගේ සයිට් එකේ තියෙන බඩුව ගැන දැන නැති කඩයක් මොකද්ද ඒ අනික ඒක ලොකුවට දාලා තිනා ඉතරම්
පේන. මම හිතනවා කාට හරි කියනට කියන්න තියන්නේ සයිට් එකක් හදලා දෙන්න මොන හරි බඩු ටිකක් දාලා කියලා. එහෙමද දැන්නේ හදාගත්තේ.
අනේ මන්ද ඉතින්. ඌව තමයි
ලංකාවේ වැඩ.
ලංකාවේ. ප්‍රශ්න.
ඌwidetildeකට බඩගින්නද කියලා.
එයාලගේ දැන් මේකේ උත්තර දීලා ඉවරයිනේ.
හරි තිරන නේද දැන්.
මොකද්ද ප්‍රශ්නේ? පස්සේ මතක නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල් අද
නැට්ටෝ. ලැප්ටොප් එකක් ගන්නකොට මොනවද හොයලා බලන්න ඕන කියලා.
ආ ලැප්ටොප් එකක් ගන්න.
ඒක පොඩ සමරි එකක් කියමුනේ.
සමරි එකක් කිව්වොත් දැන් Tamanට අවශ්‍ය ඉස්සෙල්ලාම කරන්න යන දේවල් හිතන්න. ඊට පස්සේ ගොඩක් දේවල් කරන්න නැත්නම් ලොකු configuration ගන්න එපා. හැබැයි memory හැමතිස්සෙම memory ගොඩක් දාගන්න. ඒකම ලැප්ටොප් එකක් ගන්නකොට පොඩ්ඩක් මිල වැඩි වුණත් genuine OS එකක් එක්ක ගන්න. හැබැයි Windows Vista start මේ start edition ගන්න එපා. ඒ වුණාට ඒගොල්ලෝ ඔයගොල්ලෝ ඔයාලට කියන බලන්න Windows Vista Home Basic තියෙන්නේ මේකෙත් application 3 limit එක දෙනවා නෑ Unity Plus එකේ ඉන්න එක්කෙනෙක්ක් දන්නේ නැහැ මේ Windows Home Basic එකේ 3 application limit එක නෑ කියලා. ඒ නිසා ඒ වගේ එකක් එක ගන්න.
Unity Plus එකෙන් ගන්නත් එපා මොනවා
කියන්නේ. Unity Plus එකෙන් ගන්න එපා. හරි හරි කතාව හරියටම හරි. Unity Plus එකෙන් ගන්න එපා.
ඒක පොඩි ප්‍රශ්නේ නෑ.
Unity Plus එකේ තියෙන භාගයම කඩේ එක සමාගමක. ඒ සමාගම දැන් වැහෙන්න යන්නේ. නම කියන්න ඕනේ නැහැ නේ.
ඕනේ නැහැ මොකද දන්නේ.
ඒක හැම එකම පටන් ගන්නේ PC කැලෙන් තමයි ඒගොල්ලන් ඉස්සරහා කැලේ. කොයි කඩෙන් ගත්තත් අන්තිමට ඒ කඩෙන් තමයි.
ඒ කඩෙන් ගත්තත් උඩ තට්ටුවට
ගින්න. උඩ තට්ටුවට ගිහිල්ලා ඒ කඩෙන් තමයි ගන්න තියෙන්නේ.
සමහර කඩ වලින් ගත්තම එතනින්ම දෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ට අයිති නැහැ.
ඔව් ඒගොල්ලන්ට අයිති නැහැ. ඉතින් ඒක නිසා මේ ඒ කඩෙන් ගන්නවා මේ දැනට ලැප්ටොප් අදාළ සමාගම ගන්න පොඩ්ඩක් ගන්න වැඩි වෙන්න පුළුවන්.
ඒජන්ට් හොයාගත්තා නම්
හරිනේ. ඒ කියන්නේ මෙට්‍රොපොලිටන් වගේ නේ.
ඔව්. ඒ කියන්නේ තම හැමදෙස්සම ගන්නකොට ලොකු කම්පැනි එකකින් ගන්න. මොකද දන්නවද ඒකට ලොකු කම්පැනි එකකින් ගන්න කියන්නේ? එයාට ඔයාට ලැප්ටොප් එකක් රිප්ලේස්මන්ට් එකක් දුන්න කියලා ඒ කම්පැනිට එක ලොකු පාඩුවක් නෙමෙයි. හැබැයි දෙකයි පණයි චූටි කඩේකින් ඕවාගේ තැනකින් ගත්තා විදා වේල හොයාගන්න. ඒ මිනිස්සුන්ට මවුස් එකක් නිකන් දෙනවා කියලා කියන්නේ ලොකු ගන්න. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ ඉන්ද්‍රනාම කියන්නේ ආගේ ලැප්ටොප් එක ගත්තේ එතනින් කියලා. ඉන්ද්‍රනාමගේ
ලැප්සරණයි.
ඔව් ඒක ඒකනේ හේතුවත් ඉන්ද්‍රනාම කියන එක ලාභයි කියලා. අන්න ඒකයි. දැන් මෙතෙන්දි තීරණය කරන්න ඕනේ කට්ටිය තමන්ට ලාභෙට අරගෙන මේක කැඩනොත් දුක් විඳිනවද?
නැත්නම් කැඩුනම තමන් තනින් හදාගන්න.
හොඳයි. ලැප්ටොප් එක සාමාන්‍යයෙන් කියලා කියන්නේ ඉක්මනට කැඩනවා. ඒක නිසා එයා තීරණයක් ගන්නවනේ මොකද දැන් අර මගේ යාළුවෙකුත් ගිහලා ලැප්ටොප් එකක් ගෙනාවා. ඒ ලැප්ටොප් එක කඩෙන් ගත්තොත් 1.60ක් විතර වෙනවා. අතන 90යි.
වාගේට වාගයක් නේ.
ඒ කියේ එතකොට හිතන්න බලන්න තව ලැප් එකක් ගත්තක් කමන්නේ නැහැ නේ කියලා.
මේම එකක් තියෙනවා මේ කාලින් මේ ඒගොල්ලන් දෙනව නේද මේ ඔරිජිනල් වොරන්ටි. එතකොට අපිට බැරිද ඒජන්ට් ගෙම්බර්
උදාහරණයක් ගත්තොත් ඉන්ටර්ෂන් වොරන්ටියක් දෙනවනේ හර්ෂ. ඔව්. HP ඉන්ටර්ෂන් වොරන්ටියක් දෙනවා. HP කෝ ඉන්ජන් කෙනෙක් ලංකාවේ ඉන්ටර්ෂන් වොරන්ටි කව කරා. කවුද? ඕ ලංකාවේ ඉන්නේ HP authorized
ඩීලර්ස්.
කාලින්ග මේ මගේ යාළුවෙක් HP එකට මේ ලියුමක් යවලා තිබ්බා යාගේ ලැප්ටොප් එකේ වැඩ කරන්නේ නැතුව. ඊට පස්සේ ඒගොල්ලෝ ඇඩ්‍රස් එකක් දීලා තිබුණා නාවල තැනක. පොඩි තැනක්. ඒගොල්ලෝ නම් හැබැයි මේ අර ටග් ගාලා ගිය ගමන් ඒ ලැප්ටොප් එකේ සිරි නම්බර් එක ගහලා බලලා මේ කොහෙන්ද ගත්තේ මැලේසියාවෙන් නේද කියලා මේ ඔක්කොම සෙටල් කරලා දීලා තිබ්බා.
ඔව්. හැබැයි ඔය දේ මොනවා මේ මගේ ගොඩක් දැන් මම හිතන්නේ මාසනේ අවුරුදු දෙකකට විතර කලින් මාගා තිබ්බ HP පොකට් PC එක. ඕකේ මිල මං ගත්තේ $199යි. අරගෙන මේකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බ බැටරි. ඒ කියන්නේ පිටිපස්සේ කවර් එක ගැලෙවුවා මේකේ තියෙන ඔටෝමැටිකලි හදපු එකක් ඒක ඕෆ් වෙන්න. බැටරි පැක් එක ගැලෙවුවා. බැටරි පැක් එකේ නෙමෙයි බැටරි කේසින් එක ගැලෙවුවා. බැටරි තිය දාන දැන්. ඕකේ පොඩ්ඩක් එතන ස්විච් එකේ ප්‍රශ්නයක් තිබිලා මේ මේක පොඩ්ඩක් හෙල්ලුනහම ඕෆ් වෙන ගැත්තක් තියලා මං මේක අර ගියා WTC ගේ මේ අට අඩයක් ඉස්සර තිබ්බා. ඒගොල්ලෝ ලොකෝට ගාලා තිබ්බ HP authorized service center කියලා. එල මේකලන්ට ගම මේක under warranty මේකේ ප්‍රශ්නයක් තියෙනවා පොඩක් බලන්න කියලා. හරි අපි බලලා තියන්නම් කියලා ලොකු කතන්දර ටිකක් කියලා තියාගෙන පහෝදා කියනවා මේකේ ගැලෙවුවොත් ආයි අපිට ගරන්ට් කරන්න බෑ මොකද වෙන්නේ කියලා. රිප්ලේස්මන්ට් එකක් දෙන්න පුළුවන් $199 තව ගෙවන්න කියලා. අලුත් එකක් දෙන්නම් කියලා.
ඉතින් $199 මොකටද ආයි කියන්නේ warranty ඇතුළතදී.
ඔව් ඒකත් ඒගොල්ලන්ට දෙන්න ඕනේ පරණ එක. මං කිව්වා මේක මෙහෙමයි මේක වොරන්ටි තියෙනවනම් මම ඔයාලට සල්ලි දෙන්න අවශ්‍ය නැහැ නේ. නෑ ඔයාලට අලුත් එකක් දෙන්න ඉන්නයි කියලා. මං අලුත් එකක් දෙනවා කියලා මේකට ඔයාලට සල්ලි දෙන්න ඕනේ නැහැ නේ. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මට ඕනේ අලුත් එක මේක හදලා දෙන්න. කියලා කිව්වා බෑ මේගොල්ලෝ ඉතින් ලොකු කතන්දර ටිකක් කිව්වා. ඊට පස්සේ මං ඉතින් HP එකට මේල් එකක් මෙන්න මෙහෙම මම මේකක් ගත්තා. මේක තාමන්ඩ වොරන්ටි. මං මට මොකද මේකට කරන්නේ? මේකේ මේ ප්‍රශ්නයක් තියෙනවා. මෙතන සෙන්ටර් එකේ මම සල්ලි ඉල්ලුවා. ඊට පස්සේ HP එකේ මට මේල් එකක් දාලා තියෙනවා අපි ඇටෙන්ඩ් වෙන වැඩේට කියලා. මෙන්න දවස් දෙකකට පස්සේ අතනින් කතා කරගෙන සර් මේ පොකට් PC එක ගේන්න මේ අපි රිප්ලේස්මන්ට් එක නිකන් දෙන්නම් කියලා.
ආ දැක්කද?
ඔව්. ඒ කියන්නේ ඒගොල්ලෝ හදලා තියෙන මට රිප්ලේස්මන්ට් එකක් දීලා
සල්ලිත් ගන්න.
සල්ලිත් ගන්න. ඉතින් ඕක තමයි මේ ලංකාවේ ප්‍රශ්නේ.
ඒ කියන්නේ හරි මේ ඒජන්ට් කෙනෙක් නැති වුණාම මොක වෙනව?
ඔව්. ඉතින් ලංකාවේ ගොඩක් වෙලාවට මේ මුදල් හොයාගන්න උත්සාහ කරන්නේ.
හැබැයි මේ ඒසර්ට නම් ඉන්නව නේද?
ඔව්.
ඒසර් වලට තියෙනවා නේ.
ඊළඟ ප්‍රශ්නෙට යමුනේ ගාලෙන්.
ඔව් ඊළඟ ප්‍රශ්නේ ජම්ප් කරමු.
ඊළඟට චතුරදා අහලා තින්නේ ඇලර්ට් පේ account එක verify කරන්න නැතුව සල්ලි ගන්න පුළුවන්ද කියලා.
ඇලර්ට් පේ කියන්නේ PayPal වගේ එකක්.
සාමාන්‍යයෙන් ඉතින් account එක verify කරන්න කියලා කියන්නේ verify කරන්නනේ. verify නොකර ඉතින් සල්ලි දෙන එක නැති වෙන්නේ.
තිලින තියනද මේක ඇලර්ට් පේ එක account එක?
ඇලර්ට් පේ එකක් නෑ.
ඇලර්ට් පේ එක
මේ සමාල්ලාට කට්ටිය හිතර දෙනවද දැන් මෙහෙම වීලු කරනකොට මේ ඇත්තටම මේ අහ ප්‍රශ්න අහපු එකට වීලොක් මේ අද කුද ගන්න ඕනේ මේ අර ටිකක් මේක අර ටිකක් එන්ජොයි කරන විදිහට කරන්න ඕන හින්දා විහිළු කරන්නේ. ඒ කියන්නේ සමායෙන් ඕනේ විදිරිදෙනවා කට්ටි. මොකද සමහරවිට මේ කට්ටියට අර අපිට ඒව විහිළුනාට සමහර වෙලාවට ඒක මේව වෙන්න බලන්නේ. ඇත්තටම මේ හරියටම කියන්න දන්නේ ඇලර්ට් පේ ගැන කවුරුත් පාවිච්චි කරලත්
නැහැ. මම අද හොයලා බලුවා මේ ඇලර්ට් පේ. හැබැයි අර සමහර සයිට් තියෙනවා සයිට් ඇඩ්වයිසර් කියලා ඇලර්ට් පේ හොඳද නැද්ද කියලා. ඒවල නම් හොඳයි කියලා තියෙනවා. හැබැයි හුඟක් කට්ටිය පාවිච්චි කරන්නේ නැහැ නේ. එනිසා හොඳම වෙලේ ඔය PayPal වාච් කරන එක තමයි මම නම් හිතන්නේ.
1 2 3 ගේ සද්ද නම් හොඳයිලු. අනිත් අයගේ අලලු 1 2 3 කියන්නේ කාලිංග. ආ මේ කට්ටියට මේක අපේ කටහඬවල් හොයාගන්න බෑ නේ.
ආ ඔව් ඒක තමයි.
එහෙනම් අනිත් දාසේ නම අන්තිම නම කියන්න. හරි. ඒ විදිහට ප්‍රශ්න තමයි.
ඊළඟට චතුරම තමයි අහලා දෙන්නේ ප්‍රශ්නේ. මේ අහලා දෙන eBay එකේ අපි seller කෙනෙක් වෙන්නේ කොහොමද කරන්න වෙන්න පුළුවන්ද? එහෙනම් ඒ කොහොමද කියලා.
අය හරලේසි නේ.
eBay එක මම හිතන්නේ හර්ෂ කියන හර්ෂක කතාන්නේ හෙන්නේ නැහැ කියන හර්ෂ කියන
උත්තරේ මේ eBay එකේ සෙලර් කෙනෙක් වෙලා නැහැ මම. හැබැයි වෙන්නේ හරිම ලේසි. ඒකේ රෙජිස්ටර් වෙනකොට පුළුවන් මේ සෙලර් කෙනෙක්ද එහෙම කියලා දෙන්න. ඒ කියන්නේ වෙනම රෙජිස්ටර් වෙන්න ඕනේ සෙලර් කෙනෙක් විදිහට.
ඒක මම හිතන්නේ හර්ෂ මේ ඒ කියන්නේ ප්‍රොසෙස් එක ලේසි වුණාට ලංකාවේ ඉඳලා ওই වැඩේ කරන්න ටිකක් අමාරුයි.
ටිකක් අමාරු හැබැයි කරපුවයි මම අඳුරනවා.
ship කරන්න කියන්නේ ලොකු මේ මේ කියන්නේ කමර්ෂල් ක්වොන්ටිටි එකක් ship කරන්න එහෙම ටිකක් අමාරුයි නේ මේ. මෙහෙ සෑහෙන මම හිතන්නේ ලක්ෂ 1යි ගානක් යන රෙජිස්ටර් ඉම්පෝර්ට් කෙනෙක් විතරනේ.
ඒ කියන්නේ ඒ ඔයා කියන්නේ හෝල්සේල් කරන්නනේ.
එක්ස්පෝර්ට් කෙනෙක් හිටියද?
එක්ස්පෝර්ට් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙන. ඒ ඔයා කියන්නේ හෝල්සේල් නේ. කියන්නේ සාමාන්‍ය සමහර මම අඳුරනවා ඉන්න පොඩි ඉලෙක්ට්‍රොනික බඩුවෙම එක එක තමන්ගේ ගෙදර තියෙන වැඩන්නේදී පාවිච්චි කරන විකුණපු අය ඉන්න. මේ ඒ වගේ වැඩක් කරගන්න පුළුවන් ඉතින් වෙනම කඩයක් වගේ දාගෙන එහෙම කරන්න නම් බැරි වෙයි. අමාරුයි කරන්න ලංකාවේ.
ඉතින් අර මනසේ මම දැන් උත්තරේ නම් හම්බුන්නේ නැහැ. eBay එකේ කරන්න තියෙන්නේ මේ eBay එකට ගිහිල්ලා eBay එකේ register වෙන්න ඕනේ seller කෙනෙක් හැටියට. ඊට පස්සේ මේකට credit card එකක් දෙන්න ඕනේ. credit card එකක් දීලා registration process එක කරලා ඒක verify කරන්න ඕනේ ඒගොල්ලන්ට address එක මෙයා. ඊට පස්සේ තමයි seller කෙනෙක් හැටියට ඉන්න බලන්. හැබැයි eBay එකක් පාවිච්චි කරනවා නම් ලංකාවේ ඉඳන් ලොකුම තියෙන ප්‍රශ්නේ තමයි eBay එකේ සල්ලි ගෙන්න ගැනීම. මොකද PayPal වලින් ලංකාවට මුදල් මොකද eBay වල main payment process එක PayPal. ඉතින් PayPal වලින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න ක්‍රමයක් නැති හින්දා මේ eBay
ඒ සල්ලි වේදම් කරන්න වෙනවා PayPal එකේ තියාගෙන.
PayPal එකට සල්ලි ගන්න බෑ වේදම් කරන්නක්. කොහොම කරන්නක් ගන්න බෑ. PayPal එකට payment receiving බෑ.
ඒ කියන්නේ PayPal account එකටවත් එන්නේ නැහැ.
එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක කරන්නම ඒ කියන්නේ ඔයාට third party alternative payment process එකක් ගන්න වෙනවා. එතකොට ගොඩක් අය මේ කැමති නැහැ මේ PayPal වලින් පිට මුදල් ගෙවන්න eBay වල. මොකද විශේෂයෙන් ආසියානු රටවල් වලට credit card දෙන්න වැඩ කරන්න ගොඩක් අය අකමැතියි. ඔව් ඒක නිසා ඉතින් PayPal නැති එක ලංකාවට ගොඩක් අඩුපාඩුව. PayPal නැහැ කියන්නේ PayPal වලින් පිටට ගෙවන්න පුළුවන්. Tamanට මුදල් ගෙන්න ගන්න හැකියාව නැති එක ලොකු ප්‍රශ්නයක්.
නැත්නම් අනිත් option එක තමයි පිටරට credit card එකක් තියනවා නම්.
ඔව් ඒත් ඉතින් address verification කරන්න address වලට credit card statement එක ඒ ඔක්කොම ඕනේ හර්ෂ. ඒවා ඉතින් ඔක්කොම තියනවා නම් ප්‍රශ්නයක් නැහැ. අරගත්තොත් හැබැයි ඒ සල්ලි යන්නේ පිටරට තමයි.
ලංකාවේ ගිහින් පිටරට account එකට තමයි යන්නේ නේ.
ඔව්.
තවත් කරදරයි.
ඔව් තවත් කරදරයි. අපි යමු බුද්ධික
ඊළඟ ප්‍රශ්න.
තිලින තමයි අහලා තියෙන්නේ දෙන්නේ. අපේ තිල නෙවෙන්නේ.
නෑ මන්දන්න තිල හොරෙන් හොරෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ මම
කියනවා. ආයෙත් දිනන කෙලින් අහන්නේ නේ අපේ.
ඔකෙන් දාන්න ඕනේ නෑනේ.
මේ ආලා තියෙන්නේ මේ ටර්මිනල් සර්වර් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා දිනවා. මේ වින්ඩෝස් ටර්මිනල් සර්විස් එක වෙන්නේ නැතිනේ.
ඔව් ලිනක්ස් ටර්මිනල් සර්වර් කියලා තියෙනවා. දෙකම එකයි. දෙක එකයි කියන්නේ මේ මේ ක්‍රමයක.
කියන්නේ ති.
ඒක පැහැදිලි කරමුනේ.
ටර්මිනල් සර්වර් එකක් කියලා කියන්නේ ඇත්තටම ඉස්සරලා මේ ටර්මිනල් කියලා කියන්නේ මේ ටර්මිනල් එකේ තියෙන මැෂින් එකේ ඇත්තටම තියෙන්නේ බේසික් මැෂින් එකක් ඩිස්ප්ලේ එකක් කීබෝඩ් එකක් ඉන්පුට් කරන්න පුළුවන් ටික විතරයි එතෙන්දි තියෙන්නේ. මේවට ගොඩක් වෙලාට කියනවා මේ තින් ක්ලයන්ට් තින් 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 කියන්නේ මේ මහත නැහැ කියන
එක. කෙට්ටු කෙට්ටු
කෙට්ටු ඒ කියන්නේ බුද්ධිකගේ විරුද්ධ එක තින් තින් ක්ලයන්ට් කියලා තමයි කියන්නේ. එතකොට මේ මේ වගේ ඔව් ඇතුලේ මේවා ගොඩක් වෙලාට තියෙන්නේ බූට් OS එකක් බූට් වෙන. ගොඩක් වෙලා දැන් අලුත් තින් ක්ලයන්ට් වල නම් ඉන්නේ Windows CE හරි නැත්නම් Linux ක්ලයන්ට් එකක් ඉන්නේ ටර්මිනල් සර්වර් ක්ලයන්ට් එකක් එක්ක. එතකොට මේකේ තියෙන CPU එක ගොඩාක් පොඩි ප්‍රොසෙසර් එකක් තියෙන්නේ. එතකොට memory ප්‍රමාණය ගොඩාක් අඩුයි. සමහරවිට 64 MB වගේ 32 MB වගේ තියෙන්නේ. CPU එකත් 600-400 MHz වැඩිම. ඉතින් හරි පොඩි කම්පියුටර් එක. ඔය බැංක වල ගොඩක් තියෙන මේ තින් ක්ලයන්ට් තමයි. ඒ කියන්නේ ඔය ආන්ඩි බැංක වල ගොඩක් ගියොත් මේක බලා ගන්න පුළුවන්. එතකොට දැන් මේ හැම ප්‍රොසෙස් එකක් මේ කියන්නේ ඇප්ලිකේෂන් එකක්ම රන් වෙන්නේ සර්වර් එකේ. මේ ටර්මිනල් සර්වර් එකේ. එතකොට ටර්මිනල් සර්වර් එකේ තමයි ඩේටා සේව් වෙන්නේ. හැබැයි මෙතෙන්දී වෙන්නේ ඩිස්ප්ලේ එක විතරක් මෙයාට මෙතෙන්දී පෙන්වනවා. තින් ක්ලයන්ට් එක සයිඩ් එක. එතකොට යාගේ මෙතන තියෙන එක වටිනාකමක් තමයි ඩේටා එක තැනක තියෙන්නේ. මැනේජ් කරන්න ලේසි. එතකොට කම්පියුටර් මේ වෛරස් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා.
අපිට ඉන්පුට් කරන්න පුළුවන් නේ.
ඉන්පුට් කරන්න පුළුවන් ගේ කීබෝඩ් එක මවුස් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ඩේටා අර පැත්තට යවන්නත් බෑ. එතකොට ගොඩක් වෙලා ඩේටා කොපි කරන් යන්නත් බෑ.
ආ.
එතකොට මේතන සිකියුරිටි එකකුත් එන බැංකුවක් අය ගියහම මෙතනින් ඩේටා එලියට ගන්න ඒගොල්ලන්ට ඇක්සස් නැති හින්දා. මොකද මේ ගොඩක් තින් ක්ලයන්ට් වල USB මුකුත් නැහැ. අනික ගොඩක් වෙලා මේක රිමෝට් ඩෙස්ක්ටොප් කියලා කියන්නේ අපි.
ඒ වගේ.
රිමෝට් ඩෙස්ක්ටොප් වගේම තමයි වෙනස තියෙන්නේ. එක සර්වර් එකකට ගොඩක් කට්ටියකට ලොග් වෙන්න පුළුවන් එක. ආ. ඉතින් මේකෙම Linux version එකක් තියෙනවා. Linux terminal client server කියලා. ප්‍රොජෙක්ට් එකක් ඒකත් මේකම තමයි සිද්ධ වෙන්නේ. මම දැන් ඒක ඇති වෙන්නේ නේද බුද්ධික?
ඔව් නේද?
මේ කාලෙක දැන් ඔය ටික දවසකට කලින් ආවනේ අවුරුද්දකට දෙක විතර කලින් මම දැක්කා මේ ටර්මිනල් මන්ත් නෙමෙයි එක මේ කැෆේ වලට හැම සොලියුෂන් එකක් දෙනවා කට්ටිය එක මැෂින් එකක් තියලා ඒකට කීබෝඩ්ස් ගොඩක් ගහන්න පුළුවන්. එහෙම කියලා දැක්කත් දන්නේ කාලින්ගේ.
ඔව් ඒක මේ ලිනක්ස් වලිනුත් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක මැෂින් එකයි තියෙන්නේ. කීබෝඩ් ගොඩයි මොනිටර්ස් ගොඩයි ගම මේකත් අර ටර්මිනල් සර්වර් වගේම එකක් තමයි. හැබැයි මේක ඉන්ඩිවිජුවල් ස්ක්‍රීන් එකයි මොනිටර් එකයි මවුස් එකයි එක මැෂින් එක. ඒ කියන්නේ එක මේකට එනවා මැෂින් එක වෙනස්. ඔව් මෙතන මේ ලිනක්ස් RDP ටර්මිනල් සර්වර් ක්ලයන්ට් කියලා කියන ඔව් ඒ RDP කියන්නේ රිමෝට් ඩෙස්ක්ටොප් ප්‍රොටෝකෝල් කියන එක. මේක ඇත්තටම මේකේ ඇත්තටම මේ ටර්මිනල් සර්වර් ගැන කතා කරොත් මේවා ඇත්තටම ඒ කියන්නේ මේක මූලාරම්භය කියන්නේ මේ සිට්‍රික්ස් කියන කම්පැනි එක තමයි මේක හැදි සිට්‍රික්ස් සර්වර් කියලා. ඒ ප්‍රොටෝකෝල්ස්ම තමයි පාවිච්චි කරේ මේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් අරගෙන මේ මේක හදන්න. ඊට පස්සේ ඒකෙන් තමයි මේ මේ ටික හදලා මේක මේ විදියට ආවේ.
ඒකම ගරින්නේ මේ දැන් සිට්‍රික්ස් වල මේ ඔය දැන් ටර්මිනල් වලටත් වඩා එහා ගිහිල්ලා ඇප්ලිකේෂන් එකක් විතරක් ෂෙයා කරන්න උලුවන් ගන්නත් ඇවිල්ලා තියෙනවා නේද?
ඔව් ඒ කියන්නේ එක ඇප්ලිකේෂන් එකක් විතරක් විතරයි රන් කරන්න පුළුවන් හાર્ඩ් ඩිස්ක් මුකුත් පේන්නේ නැහැ ටර්මිනල් එකේ ඉන්නේ ඇප්ලිකේෂන් එක විතරයි.
ඔව්
ඒ වගේ ඇප්ලිකේෂන් එකක් විතරනේ එක යූසර් කෙනෙක්ට වෙනම ඇප්ලිකේෂන් වගේක් හෝ කීපයක් පමණක් දෙන්න විදියට පවා මේගොල්ලන්ගේ සිස්ටම් එකේ දෙනවා.
ඔව්
ඒක හැබැයි දුවන්නේ වින්ඩෝස් සර්වර් එකක් උඩ සිට්‍රික්ස් සර්වර් එක වැඩ කරන්නේ. ගොඩක් වෙලාවට ගොඩක් බැංක වල පාවිච්චි කරන මේ සිට්‍රික්ස් තමයි.
ඒ වගේම මේ මේ මේව මම දන්නවා මේ මම කලින් වැඩ කරපු සමාගමක මේ ඩෙවලොප්මන්ට් වලටත් ගන්න ටර්මිනල් සර්විස්.
ඔව් දැන් මේ මාත් එක්ක කතා කරා මේ ළඟදී මේ අලුත් ටර්මිනල් සර්වර් එකක් දාලා ඔක්කොම කට්ටියව ඩෙවලොප්මන්ට් මූ කරා කියලා මේ ටර්මිනල් සර්වර් එකට.
ඔව් ඒක මම හිතන්නේ කියන්නේ සමහර ඔය R&D ප්‍රොජෙක්ට් වලට වගේ සිකියුරිටි වයිස් ගොඩක් හොඳයි නේ.
ඔව් අනික
ගොඩක් තියෙන එක තමයි මේ සෝස් එක අරගෙන යන ගැට්ටි කේවල් වල මේ ඒ වෙනුවට මේ ටර්මිනල් දාලා ඩෙවලොප් කරන එක නේ.
ඔව් මොකද කට් ඇන් පේස්ට් නම් ඩිසේබල් කරලා දාන්න පුළුවන් මේ ටර්මිනල් එක හරහා කට් ඇන් පේස්ට් කරන්න බෑ කියලා.
අනික ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් ඉඳන් අයින් කරන්න පුළුවන්.
අයින් කරන්න පුළුවන් අනික මෙතන තවත් තියෙන වටිනාකමක් තමයි බුද්ධික මේ හાર્ඩ්වෙයාර් වලට වියදම් කරන්න ප්‍රමාණය මේ ගොඩක් අඩුයි. මොකද තින් ක්ලයන්ට් එකට පොඩි හાર્ඩ්වෙයාර් රිකමෙන්ඩ් එකක් තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අර ටර්මිනල් සර්වර් එකේ ක්ලයන්ට් එක රන් වෙන ගන්නට තිබ්බහම ඇති.
ඔව්. ඒ වගේම මේ ගොඩක් වෙලාවට පුළුවන් මේ Linux live CD එකකින් බූට් කරලා මේ ක්ලයන්ට් එකක් විදිහට වැඩ කරන්නත් පුළුවන්.
ඔව් Linux live CD එකක් කියලා කියන්නේ මේ normal Linux live CD එකක් නෙමෙයි RDP ක්ලයන්ට් එකක් විතර.
Ubuntu එහෙම ගොඩක් වෙලාවට එනවා දැන් නේද?
ඔව්. ඒ වගේ වර්ෂන්ස් එන්න.
ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කලින් ප්‍රියාන් අහලා තින්නේ. එයා දින මේ ඩිෆ්‍රැග්මන්ට් ටූල් එක මේ සතියකට වතාවක් රන් කරාට කමන්නේ නැද්ද කියලා. මේකට උත්තර දෙලිම ඒකම මේ තව කැලලක් තියෙනවාගේ ප්‍රශ්නේ මේ Uniblue speed up my PC 2009 කියලා software එකක් ගැන අහලා තිනවා මේක හොඳයිද කියලා. ඒක නම් මම හිතන්නේ පාවිච්චි කරලා නැහැ අපි කවුරුත් නේ.
මෙහෙමයි ඔය third party දෙන software මේ computer speed කරනවා කියලා දාන්න එපා. කිසිම තේරුමක් නැහැ සමහරවිට. කිසිම දෙයක් කරන්නෙත් නැහැ මේගොල්ලෝ මේක කරන්නේ. අනික defrag කරනකොට ඔයාට ඇත්තන OS එකෙන් කියන defrag කරන්න අවශ්‍යද නැද්ද කියලා. Analyze කියලා කිව්වම එයා කියනවා you should defrag this driver or you don't need to defrag this driver කියලා. කියන්නේ defrag කරන්න ඕනේද නැද්ද කියලා එයාම කියනවා. ඉතින් එතනින් ඔයාලට තීරණය කරන්න බලන්න මේක defrag කරන්න ඕනේද නැද්ද කියලා. ගොඩක් වෙලාට ගත්තොත් එහෙම ගොඩක් වෙලාට මේ ඩිෆ්‍රැග් කරන්න ඕනේ මේ ඔවා ඇප්ලිකේෂන් ගොඩක් ඉන්ස්ට්‍රෝ කරනවා වින් කරනවා ඒ වගේ කරනවා නම් ගොඩක් මේ තියෙන්නේ දැන් එහෙම නැත්තම් මේක ගොඩක් වෙලාට එහෙම අවශ්‍යතාවයක් නැහැ ඩිෆ්‍රැග් කරන්න හැමදෙස්සම drive එක Windows වලින් යාම කියනවා මේක ඩිෆ්‍රැග් වෙලාද ගොඩක් තියෙන්නේ ඒක report එකක් දෙන එක නිසා සතියට වරක් කරන්න අවශ්‍ය නැහැ.
ඊළඟ ප්‍රශ්නේ අහලා තින්නේ ධනුෂ්ක මේ එයාලා තින්නේ ලැප්ටොප් එකක් නිතරම චාර්ජ් කරාට කමන්නේ නැද්ද මේ නැත්තම් බැටරි පවර් එකෙන් දුවන එකද හොඳ කියලා?
සාමාන්‍ය ලැප්ටොප් එකක් දිගටම පවර් එකට ගහලා තිබ්බම බැටරි එක නරක් වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. ඉතින් ඉඳලා හිටලා අඩු ගන්න සතියේ සැරයක්වත් බැටරි එක ෆුලි ඩෙඩ් කරලා ෆුලි චාර්ජ් කරන්න.
ඔව්. ඒක ඉතින් ෆෝන් වලටත් එහෙම තමයි නේ.
ඔව්. මේ chat එකේ කෙනෙක් කියනවා මේ පොකුරු PC කියලා ප්‍රොජෙක්ට් එකක් University of Colombo වලින් කරා කියලා. ඔව් මේක Linux වල ඇත්තනම මේක තියෙනවා. මේක ඒ කියන්නේ මේක එන එකක් අපි එක link එකක් දාන්න ඒක ඕන කෙනෙක්ට download කරලා install කරලා පාවිච්චි කරන්න පුළුවන්.
ඊළඟ ප්‍රශ්නෙට යමුනේ. ඔව්. ඒක අහලා තින්නේ කලින් රන්දීර. තව ප්‍රශ්න අහලා තින්නේ යා මේ macOS Snow Leopard ගැන අහලා තිනවා. මේ එක ගැන දැනගන්න ඕන කියලා
අපි කිව්වා ටිකක්නේ.
ඔව් අපි ඇත්තට මුලින් කතා කරානේ ඒක ගැන ටිකක්.
හැබැයි මේ macOS Snow Leopard වල හොඳම එක තමයි මේ අප්ග්‍රේඩ් එක $29 බුද්ධික.
ඔව්.
ඒ කියන්නේ 10.5.6 ඉඳන් නේද?
ඔව්.
ඉතින් ඒක නිසා ඒක ගොඩක් හොඳ දෙයක් වෙයි $29ක් ගෙවලා.
Windows 7 කීයක් වෙයිද දන්නේ නැහැ.
තාම නම් දන්නේ නැත.
Vista වලට වඩා අඩු කතාවක් නේද?
Vista වලට වඩා අඩු නම් හොඳයි. මොකද මම නම් ගන්න කියලා තමයි තාමන්නේ මේ බ්‍රෂ් කරගෙන ඉන්නේ ටීත් ටික.
ඒක කීයක් විතරයිද කියන්නේ? බ්‍රිස් විස්ට.
මම දන්නේ මල්ලෝ ගොඩක් හොඳ එකක් ගන්න සමනෙන් මට බේසික් එකක් තිබ නැති. අල්ටිමේට් වගේ එකක් නම් ගියොත්
එයා ඩොලර් කීයක් විතරද ඒ කියන්නේ?
කොහොමද 290 වගේද?
30 30ක් ඒ වගේ
30000ක් විතර වගේ වෙයි අල්ටිමේට් එකට ගියොත් එහෙම.
මේ හෝම් ප්‍රීමියම් වගේ
කොහොමත් 18ක් වගේ වෙයි නේද හර්ෂ සාමාන්‍ය වගේ මාකට් එකටයි ස්ටාර්ට් එඩිෂන් එක නම් 10කට අඩුවේ
ඒක වැඩ නැහැ
ස්ටාර්ට් එඩිෂන් නේ ප්‍රශ්නේ නැහැ හර්ෂ මොකද ස්ටාර්ට් එඩිෂන් නේ නැහැ Windows 7 නේ ස්ටාර්ට් එඩිෂන් එක ඇප්ලිකේෂන් 3 ලිමිට් එක නැහැ
ආ එහෙනම් ප්‍රශ්නේ
ඉතින් ඇත්තටම මේ ග්‍රැෆික් ඒවා එතකොට මේගොල්ලන්ගේ මේ ටක්ස් ඒවා ඒකක් වැඩ
නැහැ නේ අපිට
Windows ඒ සාමාන්‍ය වැඩ කරන කම්පියුටර් වැඩ කරන ළමෙක්ට හොඳටම ඇටි ඇප්ලිකේෂන්ස් ටික ඉන්ස්ටෝල් කරන්න පුළුවන් මේ ග්‍රැෆිකල් ලස්සන වැඩක් තියෙන අපේ මලින්දට විතරනේ මොකද මලින්ද කම්පියුටර් වැඩක් කරන්නේ නැහැ නේ අර ටිකනේ බලන්න ඒ නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ මලින්දට විතරයි අනිත් ඇයිද මේ ප්‍රශ්නේ ඒක නිසා මම හිතන්නේ ස්ටාර්ට් එඩිෂන් එක ගොඩක් වෙලාට වෙයි මොකද මේ ස්ටාර්ට් එඩිෂන් එක එළියට දාලා තියෙන්නේ කියලා හර්ෂ දන්නවා
මේ
ස්ටාර්ට් එඩිෂන් එක දාලා තියෙන්නේ මේගොල්ලෝ මේක netbook වලට දාන මොකද දැන් මේ ඊයේ පෙරේද ලොකු හාහුවක් තිබ්බා මේ Asus සමාගමෙන් Linux අයින් කරා කියලා EPC series එකේ අයින් කළා Windows දානවා කියලා කට්ටිය බැනලා open source community එක මම දැන් Twitter එක විනාශ කරා. ඉතින් මේ ඒක ඇත්තටම සල්ලි වලට හැමෝම යටයි. ඉතින් Microsoft ඇව්ව ඕගලන්ට ඕනේ මේ 2% market share එකද 80%ක් තියෙන මාකට් ෂෙයා එකද කියලා
සිම්පල් ප්‍රශ්නයක්
ඉතින් Asus සමාගමට උනේ සල්ලි හොයන්න Microsoft සමාගමටත් උනේ සල්ලි හොයන්න ඒගොල්ලෝ සල්ලි එක්ක වුණා ඉතින් නිකම් මිනිස්සු
වැඩේ ඉවරයි නෑ ඉතින් ඒක නරකක් වේද කියලා කියන්න බෑ නේ ඉතින් Windows හොඳයි නේ OS
ඒක භාවිතා කරන කෙනාගේ කැමැත්ත අනුව තමයි OS පාවිච්චි කරන ෆැෂන් එකක් නේද ඒ කියන්නේ Mac පාවිච්චි කරන එක Mac අයගේ ෆැෂන් එක Windows පාවිච්චි කරන එක කරන්න දෙයක් නැති කමට Windows පාවිච්චි කරන ෆැෂන් එක අපි ඇවිල්ලා අර ඉතින් කරන් දෙයක් නැති මේක තමයි දෙන්නේ පාවිච්චි කරමු කියලා පාවිච්චි කරන කට්ටිය නෑ ඒක ඇත්තටම මේ Asus කට්ටිය ඒගොල්ලන්ගේ මේ ගැළවීමක් හැටියට ඒගොල්ලෝ කිව්වේ ගොඩක් කට්ටිය netbook එක අරන් යනවලු අරන් ගිහිල්ලා මේගොල්ලෝ දැන් පුරුදුලා ඉන්නේ PCs වලටනේ මේගොල්ලෝ අර ඇප්ලිකේෂන් මේක ඉන්ස්ටෝල් කරන්න හදනවලු ඒ කියන්නේ මේගොල්ලෝ මාකට් කරලා තියෙන්නේ මේ අර දන්න මිනිස්සුන් නෙමෙයි. ඇත්තටම දැන් ගොඩක් කට්ටිය ගත්ත මේ නොබ්ස්ලා කියලා කියන්නේ නිකන්. මේ දන්නේ නැති කට්ටිය තමයි මේ ලොකු මාකට් ෂෙයාර් එකදී.
ඔව්.
ඒගොල්ලෝ ගොඩක් ගන්න දැන් දන්න අය කී දෙනාද
ඉන්නේ.
ඉතින් එතකොට මේගොල්ලෝ හැමතිස්සෙම මේ කරගෙන ඉන්නේ මේ මේගොල්ලන්ගේ අර ලේසි කරන්නනේ. Windows application හැමදැනම තියෙන download කරා install කරා දාගන්න බුණා. ඒක නිසා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ.
ඔව්. පොයින්ට් එක හරි ඉතින්
පොයින්ට් එක හරි දන්නවන්නේ දර මේ Windows IE ආපෝ එක සහ මේ මොකද්ද ඒක ඉස්සර Netscape වල වැටෙන්න හේතුවත් Microsoft සමග ඕවගේම ගහපු ඩීල් ටිකක් තමයි Microsoft manufacturers ලාට ගිහිල්ලා කිව්වා ඕගොල්ලෝ
ඒක න හිතාමතා කරේ නේ
ඔව් ඕගොල්ලෝ ගිහිල්ලා ඒක ඕගොල්ලෝ ගිහිල්ලා දුන්නොත් එහෙම මේක අපි OS දෙන්නේ කරන් දෙන්නේ නැහැ ඒගොල්ලෝ කියවා හරි අපි අයින් ගා අපි දාන්නේ නැහැ කියලා. හැබැයි ඒක ගොඩක් මෙතන ප්‍රශ්නයක් උනේ
නඩුතටුනේ.
නඩුත් වැටුණා. ඒකට කලින් හරිච්ච ප්‍රශ්නයක් තිබ්බේ මේ මෙතන පොඩි තිබ්බා මේගොල්ලන්ගේ අතර මේ ඉංජිනියර්ස්ලා අතර පොඩි ගැටුමක්
තිබ්බා. තිබ්බනේ.
මොකද්ද ඩෙවලොප් කරේ? නම් මතකද? Netscape Navigator හදපු කට්ටිය.
Netscape company
නේ. ඔව්. Netscape අය ලොකුවට කෑ ගැහුවා. අපි බ්‍රවුසර් එක හැදුවා අපි හොඳයි අපි ලුකුවට ඉන්නේ කියලා ඒගොල්ලෝ too confidence වුණා. එලා Microsoft
ඒ වගේ මේක ගොඩක් ජනප්‍රිය වෙන්න ගත්තා නේ.
ජනප්‍රිය වෙන්න ගත්තා Microsoft වලට මේගොල්ලෝ පහර දෙන්න පටන් ගත්තා.
වැඩ නායට ගහලා බලද වරද්ද
ගත්තා. මේක ගැන ලොකු show එකක් ගියා discovery එකේ. ඒගොල්ලෝ කියේ Microsoft software engineers ලා හිටපු කට්ටිය මේගොල්ලෝ මේ කියපුවා බිත්ති ඉඳන් ගහගෙන
ඉන්නේ. ඔව්. මම ඒක බැලුවා ඒක
පොඩ්ඩක්. එතකොට ඒගොල්ලන්ගේ හදවතින්ම ෆීලින් එකක් ආවා මේ මිනිස්සු අපිට මෙහෙමයි කියන්නේ කියලා. ඒගොල්ලෝ රෑන් නිදි මරාගෙන ඉන්ටර්ස් එක්ස්ප්ලෝරර්
එක ලොකු මේ යුද්ධයක් වගේ එකක් කරලා
දිනවා. යුද්ධයක් වගේ වුණා අන්තිමට ලිස්කේප් සමාගම වැටුණා.
ඒ බිල් ගේට්ස් කියේ ලොකු වමනාවක් තිබ්බලු ඒ කම්පැනි
වස්සවන්න. බිල් ගේට්ස් කියනවානේ මේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා කියලා. බිල් ගේට්ස් කරපැඩේ අන්තිපැත්ත සල්ලියාගේ සල්ලි පාවිච්චි කරා. Netscape සමාගම වෙන්න ඊට පස්සේ කට්ටිය තමයි මේ Firefox කියලා Netscape සමාගම හිටියේ කට්ටිය තමයි.
හදේ.
මෙයා කරේ ගොඩක් වෙලාට මේ ලෝකේ හැමදේම උදල් වලට යටයි. අන්තිම ඒක ඒක තමයි ඉතින් අපි අකමැති හෝ අකමැති වුණාම
අපි එහෙම නැති වුණාට නේ.
ඔව් අපි නම් යට නැහැ අපි ඔව් ඒකට. එක්ක තමයි උදල් වලට යට නැහැ. ඒක පැහැදිලිව කියන්න ඕනේ බුද්ධිගමණික මේ ගොඩක් අය හිතන් ඉන්න මේ ටෙක් කතා කියන්නේ මේ කිසියම් ලාභ ප්‍රයෝජනයක් උදෙසා යන එකක්
නෙමෙයි. ඒ කියන්නේ ඇත්තටම ප්‍රයෝජනයක් තියෙනවා, ඒත් මේ අපිට මේ පෞද්ගලික ප්‍රයෝජනයක් නෙමෙයි.
අපිට පෞද්ගලික ප්‍රයෝජන බදා ලාභ දක්වා ගන්න දෙයක් නෙමෙයි.
අපි අතින් වේදන් කරගෙන කරන්නේ ගොඩක් කලාවට.
අපි අතින් වේදන් කරගෙන කරන්නේ. ඉතින් ඒක නිසා මේ කට්ටියට කියන්න තියෙන්නේ එහෙම කවදක්වත් එක්කත එහෙම මුදල් වලට අපි ඇඩ් එකක්වත් මේකේ දාන්නේ නැත්තේ ඒකයි.
නැත්තම් ඉතින් කොච්චර දානවද නේද?
ඇඩ් එකක් දාලා එහෙනම් කට්ටියට මේලුක් ගන්න පුළුවන් අපිට ක්ලික් දාන්න කියලා. කියලා අපේ Google account එක සස්පෙන්ඩ් කරගන්න පුළුවන්. AdSense account එක. මේ ඉතින් ඒක නිසා මේ ඒක පොඩ්ඩක් කියන්න ඕනේ කියලා හිතලා ප්‍රශ්න.
මේ ගාලින් දැන් Firefox Netscape ගැන එහෙම කතා කරපු ඉඳන් ඔන්න රන්දීර මහලා දින Firefox ගැන ප්‍රශ්නයක් මේ එයාගේ ෆයර්ෆොක්ස් ඕපන් කරාම ටික වෙලාවකින් එර මැසේජ් එකක් ඇවිල්ලා ක්ලෝස් වෙලා යනවලු. වැඩි විස්තර යන්නම් කියලා නෑ.
එර මැසේජ් එක
ඉන්ස්ටෝල් කරත් ඒකමලු වෙන්නේ. මේ මොකද හනෝ කරන්නේ ඉතින්.
හේතුව නම් දන්නවා.
එර මැසේජ් එක එවුවනම් හරි.
නෑ, වාගේ කම්පියුටරේ වෛරස් එකක් තියෙනවා HTML ෆයිල්ස් වලට ඇටැක් කරන එක. ඒ වෛරස් එක තියෙනකොට තමයි ප්‍රශ්නේ
එන්නේ. ඒක ඇයිද අනිත් බ්‍රවුසර් එකකට නැත්තේ ඇයිද?
අනිත් බ්‍රවුසර් එකට එන්නේ නැහැ මම හිතන්නේ. මෙයා මේ Chrome වලට තමයි ඒක කරන්නේ.
Chrome
Firefox. ඔයා Firefox වලටම හදපු එකක්
කියන්නේ. නෑ, Firefox වලටම හදපු එකක් නෙමෙයි, ඒ වගේ වෙන්නේ. ඒ කියන්නේ Firefox එකේ ඉෆෙක්ට් එකක් එනවා මාක් කර හේතුව නිසා. මේ මම එයාට ඉතින් පොඩි උපදෙසක් දෙන්න Chrome දාන්න.
වෛරස් එකේම තියාගෙන Chrome දාන්න නේ.
ඕ මට දැන් Google එකෙන් දීලා තියෙනවා කෝටි ගාන මේ Chrome ප්‍රොමෝට්.
නෑ, හැබැයි ඇත්තටම මේගොල්ලෝ දන්නා නම් කාලෙකට ගියා කියලා දෙනවා හැබැයි.
නෑ, ගොඩක් වෙලාවට ඔගේ ප්‍රශ්න තියෙන්නේ මේ ඇත්තටම Java වල සහ අර වෛරස් එකේ මම ගොඩක් දැකපු වෙලාවට මේ Firefox මූලික crash වෙන හේතුව. අනිත් එක තමයි Flash. මේ Flash වගේ වලට ගියහම තමයි JavaScript එකක් execute වෙනකොට තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක්
වෛරස් scan එක පොඩ්ඩක්
දාලා Windows මම මේ කියන්න කැමතියි Windows update කරන්න කියලා කියන්නේ. මේ ඉතින් අර අන්ඉන්ස්ටෝල් කරාම ගොඩක් වෙලාවට මේක හරියන්නේ නැත්තේ අර කම්පියුටර් එකේ ප්‍රශ්න නිසා මේක වෙන නිසා. මොකද මේක ඇත්තටම මේ Firefox වල ගැටලුවක් නෙමෙයි.
ඔව්.
ඉඳලා හිටලා ක්‍රෑෂ් වුණත් ඔහොම ක්‍රෑෂ් වෙන්නේ නැහැ Firefox.
ඒක අර එකපාරක් ආව නේද වෛරස් එකක් මේ IE යූස් කරන්න කියලා මැසේජ් එකක් එන්නේ Firefox. ඒක තමයි මම හිතන්නේ මට එනවා ඇත්තේ නේද?
ඔව්. එහෙම දන්නේ නැහැ. පොඩ්ඩක් ඕවා
වෛරස් මොකද මේ මැසේජ් එක එවුවනම් හරි අපිට ලේසි.
මැසේජ් එක පොඩ්ඩක් කිව්වනම් පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්.
තව පොඩි දෙයක් මතක් වුණා මට. IE එකෙන් Google search එකට ගියහම එන ඒගොල්ලෝ Chrome ad එකක් දානවා නේද?
ඔව්.
හැබැයි Firefox වලින් ගියහම දන්නේ
නැහැ.
මොකද මේ Firefox උයි Google අතර agreement එකක් තියෙනවා. මේ හැම search එකම Google Chrome එකෙන් මේ sorry Firefox වලින් දෙන ඒවට Google අරගොල්ලෝ සල්ලි දෙනවා.
ආයත
අවෝ
එහෙනම් ඉතින් සතුටෙන් කරයි
මොසිලා ෆවුන්ඩේෂන් කියන්නේ මේ සල්ලි නැති ගන්නේ මිලියන ගණන් Google එකෙන් සල්ලි ගන්න කම්පැනියක්. ඉතින් ඒක නිසා ඒගොල්ලොත්
Microsoft එකට පොඩ්ඩක් විරෝධ
මෙහෙමනේ හැමෝම උත්සාහ කරන්නේ හර්ෂ මුදල් හොයන්න. ඒ මුදල් හොයන ක්‍රමයේ වෙනස්කම් තමයි තියෙන්නේ.
ඔව්.
දැන් උදාහරණයක් ගත්තොත් open source ගත්තොත් open source කරන්නේ source එක නිකන් දෙනවා. හැබැයි support එලගෙන අම්මා දන්නවනේ මේ Red Hat සමාගමෙන් ගන්න ගණන් දැන් Red Hat Enterprise Linux එකේ CD එකක් IS එකක් එළියට දෙන්නේ. හැබැයි ඒගොල්ලෝ අර open source නිසා code ටික එළියට දෙනවා. code ටික එළියට දෙන හින්දා තමයි CentOS කියලා එකම ආයෙ හදලා දෙන්නේ. ඉතින් ඒ අතින් අර open source කියන දේ ඒගොල්ලෝ කරනවා. code එක free. හැබැයි compile කරලා distro එකක් හදලා දෙන්නේ නැහැ. හැබැයි දැන් අර ගන්නවනම් ගන්න ඕනේ. ඒ කියන්නේ Enterprise Linux ගන්නවනම් Red Hat සල්ලි දීලා Windows ගන්නවට වඩා වැඩි. ඒක ඒක ඉතින් එක එකගේ මුදල් හොයන ක්‍රම. දැන් ගොඩක් අලුත් ට්‍රෙන්ඩ් එක තමයි මේ ඉන්ටර්නෙට් මාකටිං වල මේ සර්විස් විකුණන එක.
ඔව්.
software විකුණන එක නේ. software නිකන් දෙන්නේ. ගොඩක් අය දෙන්නේ open source software දීලා මේවට support දෙනවා.
support එකෙන්ද සල්ලි
හොයන්නේ? support එකෙන් තමයි සල්ලි හොයන්නේ. මේවා company වල තේරලා තිනවා මේ software එකක් විකුණත් එකපාරයි සල්ලි ගත්ත ඉවරයි.
අරක support කාලේ නැන්.
ඔව් දැන් ඔග හර්ෂල උන සල්ලි හොයන්නේ එමනේ. software එක අඩුවට හදලා දීලා
මම ඉන්න project එකත් එහෙම ගත්තා.
ඒක බුද්ධික ප්‍රශ්න.
රන්දීරම තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ motherboard වල jumpers වලින් කරන්න මොකද්ද කියන්නේ jumpers කියන්නේ මොනවද
කියලා. motherboard වල ඉස්සර තමයි ගොඩක් jumpers තිබ්බේ. මේ jumper වලින් එක එක දේවල් කරන්න පුළුවන් ඉස්සර. ඒ කියන්නේ processor එකේ type එකට හරියන විදිහට select කරන්න පුළුවන්. ඊට පස්සේ processor clock speed වලට මෙයා set කරන්න පුළුවන්. processor bus speed හදන්න පුළුවන්. ඊට පස්සේ ලේසිම මුලින්ම කරන එක තමයි මේ මේක ඒ කියන්නේ බයස් එක ක්ලියර් කරන්න පුළුවන්. ඉතින් ඒ ජම්පර් එකෙන් ජම්පර් එකට වෙන දේ වෙනස්.
ඉස්සර මේ කාලින්ග මේ වෙන VG කාඩ් වගේ වැඩි ජම්පර්ස් ආවනේ සවුන්ඩ් කාඩ් ඒ වගේ.
ජම්පර් කියන්නේ ස්විච් එකක් වගේ.
ඒක එහෙමත් ඉතින් දැන් ටිකක් කඩේ නේ.
ඔව්. දැන් ඉන්නේ ජම්පර්ස් හාඩ් ඩිස්ක්.
දැන් වෙලා තින් ගොඩක් ඔටෝග්‍රාෆික ඉස්සර ඉතින් අර 486 386 කාලේ මදර් බෝඩ් එකක් ගත්තා ජම්පර් වලින් තොර මදර් බෝඩ් එකක්. ජම්පර් 350ක් විතර ගැහුවාට පස්සේ තමයි බෝඩ් එක ඔන් කරගන්න පුළුවන්. මොකද සෙලම හදන්න ඕන CPU එකේ බස් ස්පීඩ් එක. ඊට පස්සේ CPU ටයිප් එක. ඊට පස්සේ CPU එකේ මෙගාහර්ට්ස් ගන්න. ඊට පස්සේ මෙමරි ස්පීඩ් එක. ඊට පස්සේ මෙමරි බස් මොනාද කියලා. ඊට පස්සේ VGA එකේ ස්පීඩ් එක. ඕමම හදලා ඊට පස්සේ ඔක්කොම ගල්ලා තමයි සමහරවිට බූට් එක ඩිවයිස් එක සිලෙක්ට් වෙන්නේ ජම්පර් එකේ.
ඔක ඇස්සේ ඔක්කොම software.
ඊට පස්සේ මේ ජම්පර්ස් ඇවිල්ලා මේ දැන් තීනේමයි අතර කාලේ වගේ අර ස්විචස් ආවනේ.
ඔව්.
මේ එතකොට අර මේ නිකන් කළු පාට කෑල්ලක් ගහන්න මේ දින ස්විච් එකක් on off කරන්න
ඕනේ. මටත් මතකයි මම පළවෙනිින් තනියෙන් assemble කර computer assemble කරන පොත අරගෙන යන හැටි. processor එක ගත්තාම තියෙන ජම්පර් පේලියට ගහන්න ඕනේ. 1 2 1 2 වෙනින් ජම්පර් ගහලා. දැන් ඒ දවසල අර මම නියපොතු කනවා. ජම්පර් එක ගලව ගන්න බෑ.
මම හංගන පොඩි බෑනක් තියෙන ඉතින්.
දැන් බුද්ධික වගේ. බුද්ධිකට දැන් ජම්පර් එකක් ගලන්න ගොත් නේ. ඒ වගේ. ජම්පර් සෙලින් කරන්නේ ඒ වගේ දේවල්.
හැබැයි දැන් අලුතෙන් එන එක මද බෝඩ් එකවත් එහෙම නෑනේ.
තියෙනවා ජම්පර්.
ජම්පර්ස් තියෙනවා නේ.
ඒ බයිස් එක ක්ලියර් කරන්න එකක් තියෙනවා.
ආ
අනිවාර්යෙන්. ඊට පස්සේ ජම්පර් එකක් තියෙනවා ෆ්‍රන්ට් ඔඩියෝ disable enable guide ඔසේ අර external USB devices කොහමද enable කරන්න. එතකොට keyboard power එකක් දෙනවද නැද්ද කියලා තීරණය කරන්න. මේ වගේ ටිකක් තියෙනවා.
ඒක අපිට මේ CMOS එකෙන් කරන්න බැරි?
සමහර ඒවා CMOS වලින් පුළුවන් හර්ෂේ. සමහර ඒවා බෑ. ඔව් ඒක තමයි.
මේ ඊළඟට ගාලින් ග අපේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් මේ අපි ප්‍රශ්න විතරක් කියමු නේ. නම කියන්න ඕනේ නැහැ නේ. මේ එයාලා තියෙන එයාගේ Facebook account එක disable වුණාලු. එයා හේතු විදියට කියන්නේ එයා ෆ්‍රෙන්ඩ්ස් ලා ගොඩක් ඇඩ් කරාලු එක සැරේ. ඒකම Facebook එකකින් දැන් එයාට එයා කන්ටැක්ට් කළා එයාට කියලා තියෙනවා මේක දෙන්න බෑ කියලා අපෝ. ඉතින් එයාට ගොඩක් ඒක වටිනවලු මේ අපි ප්‍රශ්න අහලා තියෙන්නේ Facebook එකෙන් සමාවාර කිනාරි මේ
ගන්න පුළුවන්ද කියලා.
ඒක ඇත්තටම ආපහු ගන්න පුළුවන්ද කියලා. මේ
මට ඉතින් 99.9% කියන පුළ ඔක ආපහු Facebook එකෙන් දෙන්නේ නැහැ.
මොකක් වෙන්න පුළුවන්ද හේතුව?
ඇත්ත කියන එක ඉතින් ඒගොල්ලෝ
මේක. උංගක් ක්ලවුඩ් එක ඔටෝමේටඩ් නෑනේ. උංගක් ක්ලවුඩ් එක ඔටෝමේටඩ් ප්‍රොසෙස් එකන්නේ. ආපහු හැබැයි ඒගොල්ලෝ මේ
ඒ කැන්සිඩර් කරේ සමහරවිට.
මේ අපේ අයගේ සද්ද ඇහෙන්නේ නැති එක දැම්මම තේරෙනවා. මේ තිල්න මයික් එක ටිකක් කියලා කතා කරලා අපි දිහා බලනවා. ඒකට මයික් එකෙන් අනි බෙදහැලා එතන සද්ද නැහැ. මේ අර ප්‍රශ්නේට ආපහු ගියොත් එහෙම මේ ගොඩක් වෙලාට දෙන්නේ නැන්නේ මේ මහා මොකද මන් දන්න තවත් කෙනෙක්ගේ වගේ ඩිසේබල් වුණා. ආ ගොඩක් කැලේට ගොඩක් ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට් දානකොට එයා වෝනින් නැක් දෙනවා. මොකද Facebook එකේ හැම ප්‍රොසෙස් එකක්ම එයාට යනකොට මේ දෙන රහස් කතා කරනවා. Facebook එකේ ගොඩක් කැලේට මක් කර ප්‍රොසෙස් එකක් ඒ කියන්නේ ඔයා ඕනට ඇබියුස් කරනවා නම් එයා වෝනින් නැක් දෙනවා. ඉතින් ඒක නිසා අබේ බුද්ධිගඩ කෝල් එකක් යනවා.
Facebook එකේ හෙඩෝ දෙට පොඩි මේ සීන් එකක් තියෙනවානේ.
අර මොකද්ද යූසර්නේම් නේ?
යූසර්නේම්.
අපිට දැන් යූසර්නේම් එකක් සෙලෙක්ට් කරගන්න හයිෆයි වගේ ඉස්සර තිබ්බේ.
ඔව් හයිෆයි වගේ. මේ හයිෆයි වගේ
ඔන්නේ. මොකක්ද කියාවේ මේ කරන්නේ වැඩේ කරගන්නේ. මුලින්ම කරන්න ඕන වැඩ.
ඊළඟ ප්‍රශ්නේ දෙයමද ගාලින්නේ? ඉවරයි නේ මේක.
ඔව් ප්‍රශ්නෙත් ඉවරයි මුන් දෙන්නේ සද් දෙන්නේ මේ නිකන් කතා කරන එකලට තමයි අර නික ප්‍රශ්න අර උත්තර දෙනකොට
වැඩක් ඇද්දයක් කතා කරනකොට සද් දෙනවා. මේ ඊළඟ ප්‍රශ්නේ නාම තහලා දින්නේ මේක ප්‍රශ්නෙකුත් නෙමෙයි අත්‍තරම ගොඩ මේක අදහසක් වගේ ගියේ පාර වැඩතරහනේ මේ නෙට්වර්ක් ගැන කතා කරාම අදීලු ඒකම අහලා තිනවා මේ ලංකාව තුළ මේ නෙට්වර්කින් වලට කොහොමද ජොබ් ගැන වෙන්න ඕනේ
අහලා තිනවා
මේ කොහොමද තියෙන තත්ත්වය කියලා
කාලික කියන්නේ
ජොබ් මාකට් එක අවුල්
හෙටියෙම කිව්වොත් අවුල්
අවුල් මෙහෙමයි වෙලා තියෙන්නේ මේ නෙට්වර්කින් සාමාන්‍ය නිකන් කම්පැනි එක නෙට්වර්කින් කියලා කිව්වොත් නම් බොහොම අඩු පඩියක් ගන්න මේගොල්ලෝ තියාගන්නේ මේ නෙට්වර්කින් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් කියලා අරගෙන බොරුවට කරන්නේ කම්පියුටර් ෆෝමැට් කරලා ඉන්ස්ටෝල් කරන්න සහ
කේබල්
ගන්න ඕවරන පී දාන්න ඕවට තමයි ගන්න ඉතින් පඩිය ගොඩක් අඩුවෙන් හම්බ වෙන ඉතින්
ඒක කියන්නේ බෑ ගොඩක් අය ඉන්නවා ඉතින් මේක ආගෙනත්
නෑ නෑ ඒක ඒක
ඒක තමයි ඇත්තටම මේ තත්ත්වය කියන්නේ දැන් දැන් ගොඩක් ඒවැදී හොයලා බලනකොට කියන්නේ මුලින් හොයන්නේ එහෙම මේ ටග් ගාලා ස්කෝලින් අයින් වුණොත් කවාරි එහෙම ගන්න ඒ වගේ
දැන් මගේ ස්ටාර්ටින් ඔව් මගේ මටත් ඉතින් එහෙම කියන ඉතින් ඊට පස්සේ කවුරට හොයලා දුන්නාට පස්සේ ඒකම මේ වැඩ කරන්නේ නැහැ නේ ඉතින් හරියට මං කොහොමද ඉතින් වැඩ මං කොහොමද ඉතින් ගෙවන මුදලේ හැටියට තමයි මොකද මේ කම්පැනි වල ගොඩක් මේ IT දේවල් අවුට්සෝස් කරලා නැතියේ මේල් සර්වර් එක කරන්න වෙන කෙනෙක් කරක් කරන්න වෙන කෙනෙක් මේ මිනිස්සයා කරන්නේ අර මිනිස්සයාට කතා කරන්න විතරයි
ඔව්
මෙහෙම කරා එකයි මේකයි කියලා මේ මම නම් හරිම අකමැත්තක් දැම්ම මේ කම්පැනි ගොඩක් ඒවා අවුට්සෝස් කරනවා මේ නෙට්වර්කින් කම්පියුටර් සර්විස් වගේ මොකද තමන්ට හරියට ඔක බැලුවොත් එහෙම හොඳ කෙනෙක් ගත්තොත් එහෙම මේක මේ කම්පැනි ඇතුළේම කරගන්න පුළුවන් ගොඩක්
දෙනවා
ආ ඉතින් මං හිතන්නේ මේ මල්ලිට මල්ලි කෙනෙක්නේ මේ තියෙන්නේ ගොඩක් වාට නෙට්වර්කින් ගොඩක් ආසන පොඩ්ඩක් Cisco certifications පොඩ්ඩක් අඩු ගන්න CCNA එකක්වත් කරගන්න ඊට පස්සේ Microsoft MCP Microsoft Certified Professional දෙක තුනක් අදාලා අඩු ගන්න MCSA එකක්වත් හදා ගන්න බලන්න Microsoft Certified System Administrator කියන එක. තව එකක් තියෙනවා මේ Hardware Plus කියලා exam එක. Microsoft එක ගන්නේ මට මතක නැහැ මොකද්ද මාතෝ කරා ගොඩක් කාලයකට ගලින් ඒක කරා නම් මේ පොඩ්ඩක් MCSA වලට වාට ඒකත් ඇඩ් කරගන්න පුළුවන්. ඒක ටිකක් හොඳයි. ඉතින් ඒක කරන එක ගොඩක් හොඳයි මේ එතකොට එක්ස්පීරියන්ස් තියෙනවා. එතකොට කම්පැනි ගියා මාට පොඩක් ගොඩක් අය මේ කම්පැනිේ ඉන්ටර්විව් කරන බෝඩ් එකේ ඉන්න අය දන්නේ නැහැ මේ MCP එකක් කියලා කියන්නේ මොකද්ද? එහෙම ප්‍රශ්නකුත් දිනවා මේ බුද්ධික.
ඔව් නේ.
මේ ක්‍රෙඩෙන්ෂල්ස් අඳුරන්නේ.
ඔව්. ඉතින් ඕන එකක් ගහන්නත් පුළුවන් ගැට්ටියට. නේ එහෙමකුත්
තියෙනවා. ඔව්
ඔව්. හැබැයි සමහර කම්පැනි වල මේක දන්නේ නැහැම එනවා නේ ඉන්ටර්විව් කරන්න.
දන්නේ නැහැ ඉන්නවනම් ඒ කම්පැනි රික්වෙස්ට් කරනවා මේ ක්වොලිෆිකේෂන් තියෙන අය ඕනේ.
ඕනේ කියලා.
නිකන් දාන්නේ නැහැ අරකයි තියෙන ටීම් නෙට්වර්කින් සයිඩ් එක යනනම් ගොඩක් අමාරුයි ටිකක් ඒ කියන්නේ ලංකාව ඇතුළත
ඒ වටේට වට
අර මම කියපු ඒ ටික හදාගත්තා ඔතන වෙන රටකට යන්න බලන් ලේසින් ඒ අඩු ගන්න MCSC එකක් දාගෙන Microsoft Certified System Engineer කෙනෙක් කරලා CCNA එකක් හරි CCNP එකක් හරි ගල්ලා කරන්න හැබැයි ඉතින් දැන් chat room එකෙත් කට්ටිය කියනවා මේවා ගොඩක් ගන්න මොකද මේ Cisco අය ගොඩක් වෙනස් කරා මේ මේගොල්ලන්ගේ syllabus එම දැන් ගණනුත් බොහොම වැඩි Microsoft එකත් එක exam එක $50ක් විතර අඩුම ගන්න නේ يعني exam එක විතර. එතකොට දැන් MCSA එකක් දාගන්න නම් අඩු ගානේ exam පහක්වත් කරන්න ඕනේ. ඉතින් පහක් කරන්න ඒවට සල්ලි ඕනේ. මේ හැම exam එකම කරන්න practical experience එකක් ඕනේ. ඉතින් හොඳම දේ තමයි කොහෙට හරි join වෙන්න. join වෙලා හැමතිස්සෙම මේ වෙන්න ඕනේ දැද්දා මේ හැමදාම ඉගෙන ගන්න ඕනේ මේකට තියෙන ආසාව. experiment කරලා බලන්න, කරලා පාවිච්චි කරලා බලන්න,
machine කඩන්න
ඔව් software install කරලා මම server දාලා බලන්න හැමතිස්සෙම ඉගෙන ගන්න එපා කාගෙන් මට ගොඩක් වෙලාට කේන්ති යන දේවල් තමයි ගොඩක් අය දැන් මේ networking වුණා හරි ඉගෙන ගන්න ගියාම අහන්නේ මේ step by step guide දැන් නැද්ද කියලා. එතකොට ඉතින් කියනවා මෙතන click කරන්න මේ රූපෙත් එක තියෙනවනේ අර දාලා මේක click කරන්න මේක click කරන්න මේක click කරන්න මේක click කරන්න මේ click කරාම ආ මේක වෙනවා කියලා. ඒ වුණාට ඒක වෙන්නේ කොහොමද කියන එක දැනගන්න එක තමයි හොඳම වැඩේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්ත web server එකක් දාලා web server එකේ port 80 firewall එක open කරා. ඇයි මේ port 80 open කරා? මොකද මෙහෙම වෙන්නේ? අන්න ඒ ටික තමයි හැමතිස්සෙම හැම දෙයකම ඉගෙන ගන්න ඕනේ බුද්ධික.
ඔව්.
ඕන දෙයක අන්තර්ක්‍රියාකාරීත්වය. ඉතින් ඒ වගේ ඉගෙන ගන්න පුළුවන් නම් හැබැයි network එක යනවා ටිකක් මාන්සි වෙන්න ඕනේ.
ඔව්. ඒකම ගාලින් මේ දැන් සාපේක්ෂව මේ job අඩු වුණාට මෙහෙම දෙයක්වත් තියෙන ගොඩක් ඔය project outsourcing company වල මේ දැන් පිටරට වලින් ප්‍රොජෙක්ට් ගන්නකොට ඒගොල්ලෝ හොයලා බලනවා මේ කොහොමද මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක කොහොමද හොඳ නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් ඉන්නවද ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ලොකු ඉල්ලුමක් එනවා ඒ කියන්නේ හොඳ ක්වොලිෆයිඩ් නෙට්වර්ක් ඇඩ්මින්ස්ලාට නේ.
ඔව් දැන් උදාහරණයක් ගත්තොත් දැන් මමත් මේ කම්පැනිේ මුලින් ජොයින් වෙනකොට මටත් එච්චර දැනුමක් තිබ්බේ නැහැ. මාත් ඒ කියන්නේ යන්තම් සන්තන් තමයි දන්නේ. ඉතින් යන්තම් අතපත ගාලා ඉගෙනගෙන තමයි මේතන. ඒ වුණාට දැන් ගොඩක් ඒ කියන්නේ පුද්ගලිකව මට කම්පැනි පිට දේවල් වුණත් ගොඩක් වෙලාට ඒ කියන්නේ කිව්වොත් එහෙම කන්සල්ටේෂන් වගේ වැඩ ඊට පස්සේ ගොඩක් ඒවා හම්බ වෙනවා. ඒ කියන්නේ මේක තේරුනොත් මේ මනස හොඳ කෙනෙක් කියලා. ඉතින් ඒක නිසා ඒක සොෆ්ට්වෙයාර්
එක ඒගොල්ලෝ නොදැන තමයි කාලින් කර කතා කරන්නේ. ඒක වෙනම කතාවක්. හම්බ වෙනවා නේද?
හම්බ වෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩයි ගෙනගෙන ටිකක් මහන්සි වෙනට අවුරුදු 5ක් 6ක් එක්ස්පීරියන්ස් හදා ගන්නවට ඊට පස්සේ වඩ ඩිමාන්ඩ් කරන්න පුළුවන්. අර මුල් කාලේ අමාරුයි මොකද එක්ස්පීරියන්ස් නෙට්වර්කින් වගේ දෙයක් කරනකොට ගොඩක් වෙලාවට වටින්නේ එක්ස්පීරියන්ස් එක. අනික නෙට්වර්කින් කරන කෙනත් එක්ක කම්පැනි අනිත් හැමෝම තරහා ඉන්නේද හර්ෂ?
මේ අනිත් එක නෙට්වර්කින් කරනවා කියන හැමදාම අප්ඩේට් වෙන්න ඕනේ. එක දවසක් හරි
අමතක වුණා වගේ නෙමෙයි පොඩ්ඩක් ගොඩක් ටච් එකේ ඉන්න ඕනේ. ඉතින් අමාරු දෙයක් හැමතිස්සෙම අලුත් මොනාද තියෙන්නේ කියලා හොයන්න ඕනේ. ආ පාවිච්චි කරලා බලන්න ඕනේ. ඒ වගේ
කරලා හොඟක් කම්පැනිස් වල මේ නෙට්වර්ක් ඇඩ්මින් එක තමයි තරහා නේ වැඩිම ගැට්ටි.
ඔව් බ්ලොක් බ්ලොක්
හර්ෂලගේ කම්පැනි
බ්ලොකින් බ්ලොකින්
හා
එහෙනම් මේ මේ චැට් එකේ ප්‍රශ්නයක් අහන ගාලින්ග මේ ලංකාවේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධ වැඩ තියෙනවද කියලා. වැඩ කියන්නේ මේ
වැඩ කියන්නේ
නං එච්චරම කියන්නේ ඔය ලෙවල් එකේ ප්‍රොජෙක්ට් නම් ගොඩක් ඔය සම්බන්ධව තියෙනවා. එහෙම නැතුව කමර්ෂල් ඒවා
රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් විතරයි
නේද? එච්චර හැබැයි මේ මොරටුවේ යුනිවර්සිටි එකේ තියෙනවා මේ MSc එක පටන් ගන්න තියෙනනේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට. ඒකත් ඉතින් හොඳ දෙයක්
නේ. ඔව් මේ හැබැයි මේ අර ඇත්තටම ඔය ප්‍රැක්ටිකලි මේ ඇප්ලයි කරන්න තමයි විදියක් නැති ලංකාවේ නේ.
ඔව් අනිත් එක තමයි මේ කෙනෙක් අහනවා මේ MCSA වගේව එක්ස්පයර් නේද? ඔව් එක්ස්පයර් වෙනවා. මොකද මේ ප්‍රොඩක්ට් බේස් ඒවා තමයි දෙන්නේ. දැන් Windows 2000 වලට MCP එකක් ගත්තොත් අලුත් එකක් ඇවිල්ලා 2000 ඉවර වෙනකොට අප්ග්‍රේඩ් එක්සෑම් එක කරන්න
අප්ග්‍රේඩ් එක කරන්න පුළුවන් නේ.
ඔව් නැත්නම් අර ටයිටල් එක කියන්න බෑ.
මම මොකද Windows කියන්නේ ඉතින් සාමාන්‍ය මාස 6කට සැරයක්වත් මක් කරි අලුතෙන් දාන එක.
ඒක නිසා මේ ප්‍රශ්නේ තියෙනවා මේ එතකොට MCSA දැන් මෙතන මේ ධනුෂ්ක කියන එක්ස්පයර් වෙන්නේ නැහැ කියලා නෑ එක්ස්පයර් වෙනවා. මොකද OS එක මෙහෙ වුණාට පස්සේ ටයිටල් එක කියලා වැඩක් නැහැ. මම NT4 වලට MCSA කෙනෙක් කියලා කිව්වට කාගෙවක්වත් ඒක පිළිගන්නේ
නැහැ. වැඩක් නැහැනේ.
වැඩක් නැති ඉන්නේ. 2000 වලට කියලා කිව්වත් දැන් ගොඩක් වෙලාවට පිළිගන්නේ
නැහැ. 2003 ද දැන්?
දැන් 2003 ත් ඉවර වෙන්නේ
නැහැ. 2007
8 ඒක හැම දෙයකම තියෙන අනේ බුද්ධික දැන් software development වලට ගත්තත් MCP එක අලුත් version එකම upgrade කරේ නැත ඒක
MCP එක වැඩක් නැති වෙන ඇත්තටම
ඒ වටේ ඒක දිනන
දැන් 2008 එක කරන්න වෙනවා.
ඔව් Microsoft ඉතින් අනිවාර්ය upgrade exam එකක් දෙනවා. හැබැයි ඉතින් upgrade exam එක ටිකක් ලේසි අර full exam
ඒ කියන්නේ අලුතෙන් add වෙච්ච ඒවා විතරයි ගොඩක් වෙලාට
add වෙන්නේ. ඔව් cover වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක කරන්න ඕනේ ඒක expire වෙනවා. ඉතින් ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඔව් මේ අන්තිම ප්‍රශ්නේ දැන් නේ.
බඩගිනි වැඩි වෙලා
තියෙනවා. ඔව් බඩගිනි වැඩි වෙලා හොඳට රංග තමයි අහලා තින්නේ. මේ එයාගේ බ්ලොග් එක Google search එකට දාගන්නේ කොහොමද කියලා තමයි අහලා තියෙන්නේ. එයා try කරා මේ බැරි වුණා කියලා නේ.
Google ක මේ සිංගල් බ්ලොග් කරුවන්ගේ සංසදය කියලා එකක් තියෙනවා. ඒකේ සින්ඩිකේටර් කියලා තියෙනවා. ඒකට ඒ ඔයාගේ බ්ලොග් එක සිංගල් එකක් නෑ. ඒකට ඇඩ් කරොත් එහෙම ඔටොමැටිකලි ඔයාගේ සයිට් එකත් ඉන්ඩෙක්ස් වෙනවා Google වලේ.
ඔව්.
එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන බ්ලොගර් හරි WordPress වගේ නම් පොඩ්ඩක් දවසක් ඉවසලින්නේ ඒකත් ඔටොමැටිකලි ඉන්ඩෙක්ස් වෙනවා.
ඉසි දෙයක් කරන්න දෙයක් නෑ.
කරන්න දෙයක් නෑ.
බ්ලොගර් නේද යාට තියෙන්නේ?
ඔව්. බ්ලොග් එකක්.
බ්ලොග් ඒකේ අහනවා නේද කලින් කර සර්ච් වලට ඇඩ් කරන්න දෙපාද
කියලා. ආ ඔව්. සෙටින්ග්ස් වල තියෙනවා නේ.
වල තියෙනවා නේ.
ඔව් ඒක ඇඩ් කරන්න.
බ්ලොග් සෙටින්ග්ස් වලට ගිහිල්ලා බලන්න ඒකේ තියෙනවා මේ තමන්ගේ බ්ලොග් එක ඇඩ් කරන්න ඕනද නැද්ද කියලා.
ඒක මම හිතන්නේ ඩිෆෝල්ට් වෙරිලා තියෙන්නේ මේ ඇඩ් කරන්න කරන්න.
ඇඩ් කරන්න කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ මෙයා මේ පටන් ගත්ත හැටි වෙන්නේ ඒකයි.
ඔව් මෙහෙම ඉන්ඩෙක්ස් වෙන සාමාන්‍ය මාසයක් විතර යන අඩු ගන්න.
ඔව්.
ඉතින් ඒක දිහා කල් දෙන ගොඩක් ලියනවා නම් බ්ලොග් වගේ ගොඩක් ඉන්ඩෙක්ස් වෙනවා.
පෝස්ට් ගොඩක් ලියන.
මේ SEO වැඩ ඇත්තටම මේ ෂණික දේවල් නේ මාස 3-4ක් යනවා මේ SEO.
ඔව්. ඔව්. මම හිතන්නේ අර ඇල්ගොරිතම් වලට වැටිලා රිෆයින් වෙලා එන්නේ පි.
නෑ ඉතින් කොච්චර සයිට් ක්ලක් මේ අලුත් ඉතින් කතාව මේ කිව්වේ නෑ දැන් Google වලට අලුත් එක මේ ඒජන්ස් වලට Microsoft ලින් එකක් ගෙනවන්නේ.
මොකද?
Bing. Bing.com.
Bing.
දන්නේ නැද්ද?
නෑ නෑ.
අයියෝ.
ඇමරිකාවේ ගිහින්ද?
ඇමරිකාවේ ගිහලා Bing දන්නේ නැහැ. Microsoft එක රිලැක්ස් කරලා අලු සර්ච් එන්ජින් එකක් මේක ඩිසිෂන් මේකර් එකක්. සර්ච් එන්ජින් නෙමෙයි.
හැබැයි මට නම් එපා වෙලා තියෙන සර්ච් එන්ජින් Google වලට වඩා හොඳ කියලා 100ක් විතර ඇවිල්ලා තියෙනවා.
Bing එකෙන් ගොඩක් කියලා දැන් මොකක් හරි සර්ච් කරත් මේක එයා රිසල්ට් එක කැටගරයිස් කරලා දෙන්නේ. ඒක ටිකක් හොඳයි. මේක අර Wolfram Alpha වගේ එකක් තමයි. ඒ වුණාට aim එකක් නෙමෙයි. ඒක ගොඩක් කියලා මැතමැටිකල් අර වගේ දවන්නේ. මේක ඇවිල්ලා තියෙන සාමාන්‍ය සර්ච් වලට හැබැයි ඒක පොඩ්ඩක් දෙනවා රිසල්ට් එක පොඩ්ඩක් කැටගරි ගල්ලා නිකන් ලස්සනට හදලා කරලා දෙනවා. ඕකේ කාලිංග කියලා ගහුවම මගේක තමයි
මුලින්ම බලන්නේ ඕනම කෙනෙක් සර්ච් එන්ජින් එකෙන් තමන්ගේ නම ගහන
මගේ නම ගහුවොත් නෑ නේ ගොයියෙක් දෙනවා මේ
Wolfram එකේ එන්න
Wolfram එකේ ගාල බලලා මොකද Wolfram එකේ ඉතින් මං ගණන් හදලා නෑ ඒක නිසා එන්න. ඉතින් Bing පාවිච්චි කරලා බලන්න. Bing ඔය Bing ගේ නම ගත්ත කොහෙන්ද කියලා මන්
දන්නවා. Bing කියලා තියෙනවා මේ මොකක් හරි ටොෆි ජාතියක්ද කියලා
මගේ නෑ නෑ. ඔය Friends කියලා TV series එකේ තියෙන.
ඔව්.
ඔගේ Chandler Bing. Chandler. මේ ගෙන්නම Bing. අනික හොඳ නමන්නේ නික
බින්ග් ඒගොල්ලන් දාන්නේ කැචි නන්ද
නෑ බින්ග් කියන්නේ අර error message එක Windows වල බින්ග්
ආ ඒක
message එක එනකොට දැන් උන්න මතක් කරලා දැන් ඔව් මෙහෙම Microsoft එකේ design කරන එකේන කර කර ඉන්නකොට ආවල් message එක බින්ග් system out
of ගන්නවා දැන් මල
බින්ග් යල බින්ග් කියලා නම මල මේ ඒ වරට මේ search engine එක මම පාවිච්චි කරා මේ ටිකක් මට නම් ටිකක් කල්ලලගේ ඒ වරට ඉතින් Google වලට නම්
මෙහෙමනේ ඉතින් ඔක අර ඒගොල්ලන්ට බලෙන් දම්මවන්නේ නැ නෝගේ ඉතින් Windows 7
වලට මුලින්ම internet වලට ආපු ගමන් මම පාවිච්චි කරා Alta Vista
මමත් පාවිච්චි කරා ගොඩක්
Alta Vista ලින්ක් එක account එක මට තිබ්බා කාලින්ගේ altavista.com මේ අක්කු මේක නැද්දෝනේ
Alta Vista ගොඩක් හොඳයි ඉස්සර මේ search results
ඕ ඊට පස්සේ ඉස්සර Google කිව්වම අපේ ඔෆිස් එකේ යට්ටිය ඔෆිස් එකේද ඔෆිස් එකේද කොහෙද Google කිව්වම Google කවුද පාවිච්චි කරන්නේ ටෙස්ට් ඊට පස්සේ ඔය ඕගොල්ලෝ දන්නවද මේ Yahoo මුල් කාලේ කරේ manual indexing එක
නේද
human indexing එකක් කරේ ඒ Wolfram Alpha වල හොඳ එකනේ Wolfram Alpha වල data gather කරනකොට humanly තමයි data හදන්නේ ඒක 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 තමයි ගොඩක් හොඳයි කියන්නේ ඉතින් ඒක නිසා මේ හොඳයි
ඉවරයි නේ බඩගිනි මට
කලින් මේ අපිට පොඩි වැඩක් අමතක වුණා මේ මලින්ත තමයි මතක් කරලා දුන්නේ
මොකද්ද
WordPress 2.8 රිලීස් කරා මේක ගැන පොඩ්ඩක් කියන්න කියලා ඒක ඊමේල් එක නම් නියම
ඔන්න මගේ අකමැතිමදි ආ මේ තව එකක් තියෙනවා මේ අපේ chat room එකේ කිව්වා ඒක බොහොම ස්තුති කිව්වට චතුරා කිව්වේ මේ Bing වල තියෙනවනේ අර Google වල වගේ language translation
එක ආ ඇත්තද
ඒක නිසා ඉතින් Google එක බුදුම තරහක් මම හිතන්නේ Microsoft සමාගමෙන් තියෙනවා
ඇත්ත
හැබැයි මේ 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 දෙක තියෙනකින් දන්නවද කවුද බෙනිෆිට් වෙන්නේ කියලා
අපිමනේ
මේ කම්පිටිෂන් එන එකේ හොඳ ඉතින් ඒ නිසා මලින්ත ලොකු දවක් කරලා තිනවා මේ මලින්ත තමයි තනියම හස්සලා WordPress 2.8 සිංගල කරලා ඒ කියන්නේ WordPress ගොඩක් ඒක සිංගල දැන් තනිකර පරිවර්තනය කරලා තිනවා WordPress රිලීස් එකක් එනවා කියලා කියන්නේ මට ඔලෝක එක්කම හැද දවසක් තමයි මගේ නා අක්කම ඇඳිම දෙයක් දැම්ම මේ WordPress අප්ඩේට් කරන එක ඒකට එක හේතුවක් තමයි මම මේ බ්ලොග් දෙකක් දාගෙන ඉන්නවනේ මම සිංහල එක ඉංග්‍රීසි එක WordPress MU දාගත්තා නම් මේ ප්‍රශ්නේ විසදෙනවා දැන් කරලා තියෙන්නේ මම අර plugin directories upload directories එතකොට config directories එක directory එකක් තමයි තියෙන්නේ අර බ්ලොග් දෙක දෙවිදියකට තිබ්බට ඉතින් ඒක නිසා මේක අප්ග්‍රේඩ් කරන්න ගියා ඉතින් පොඩ්ඩක් ඒටමේට් කරලා ඕ වගේම දෙයක් කරන්න කියලා මට එකතන සයිට් එකක් මකෝන එක දැන්
කොහොනේ ඊට පස්සේ මට කෝල් කරනවා මේ බෑකප් තියනවාද කියලා.
සර්වර් එකේ බෑකප් එකක් තියෙනවා. සර්වර් එකේ බෑකප් එකේ මෙගාබයිට් 400 ගන්න. ඉතින් 400 ගන්නම ඩවුන්ලෝඩ් කරලා අන්සිප් කරලා තමයි හැදුවේ. මේ ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. එහෙනම්
බඩගින්නයි නිදිමතයි නේ.
දැන් ඔක්කොම එකතු වෙලා
ඉන්නවා. හර්ෂ මෙතන හොට්ටු හූරගෙන
ඉන්නවා. දැන් කාලා නිදා ගන්නද නිදාගෙන කරනවද කියලා කල්පනා කරා.
කකා නිදා ගන්න එක දැන් මන්නම් කැමති. ඉතින් මේ අද කට්ටිය අපිත් එක්ක ගොඩක් වෙලා හිටියා. සද්ද බද්ද ප්‍රශ්නයක් ආවා. අද මේ පොඩි ඉන්ටර්නෙට් ගැටලුවකුත් තිබ්බා. මේක පෞද්ගලිකව මම ටෙස්ට් කරලා බලන්න මේ මොකද්ද අපේ සද්ද ලෙවල් ඔඩියෝ ලෙවල් වල මොකක් හරි ගැටලුවක් තියෙනවද කියලා. රෙකෝඩින් එකේ නම් අපිට එහෙම ගැටලුවක් පේන්නේ නැහැ. මේ ඒ වුණාට
ගොඩක් කල ගින්නේ ඒ කාලින් පැය විනාඩි 40 ගන්නනේ
ඉතින් මම පැය විනාඩි 40 ගන්නම කිව්ව මැද හරිය බොරු කියපුවා අර කෝල් ආපුවා වලි දාගත්තා ගහගත්තා
වරුවක් විතර එඩිට් කිරීමක් තියෙනවා
ඔව් ඒක මම අද බුද්ධිකට බාර දීලා මම ලබන වීකෙන්ඩ් එක මම සතුටෙන් ඉන්නවා
ආ මේ දැන් වෙලාව 10යි
ඔව් එහෙනම් දැන් යන්නත් ඕනේ කැලෑපුර යන්න බෑ ඔව් හර්ෂව ගින්ද ඩොටක් කියන්නේ ඩොට් කොහෙද ඒවට ඩොට් කියනවනේ මොනා කියන්නේ බැරි කැලඹුර
එහෙමනේ ඉතින් අර යාපනයේ ඉඳන් කොළඹ එනකොට කොළඹ ඩොටේ එහෙම තමයි ඒ කියන්නේ ඒකට
මෙහෙමයි අර මරියානා ආගද්දේ ගොහින් ගියත් ඒකමනේ ඊළඟා ඉඳන් මරියානා ආගද්දේට ගියත් ඒක යටම තියෙන ලෝකේ කොහෙන් ගියත් ඒ වගේ තමයි හර්චින්න දැන කොළඹ ආරං
කවුරුත් කියන්නේ මේ ගණින් හොතයි ඩොටේ කියන
අපිත් අඩු ගානේ බස් එකෙන් බැස්ස ගමන් ගෙදර නේ තිල්ල.
ඔව් ඉතින් අපිත් බස් දෙකක ඇවිල්ලා බස්සෝ ගෙදර
තමයි. බස් දෙක බහලා පයින් පොඩක්.
බස් දෙක බහලා කොච්චර දුරද කිව්වොත් වාහනත් එන්නේ නැහැ කියලා කොච්චර විශ්වාස කරන මිනිසුන්ට මහ පාර මැද්දේ බලු කුඩු හදලා
තියෙනවා. ඒක තමයි ඇත්ත.
එහෙමනේ බල්ලෙට දාන්න බෑනේ කුඩුවත් එක්කම දාලා කවුද ඒක.
ඉතින් ඒක නිසා මේ එහෙනම් කට්ටිය පොඩ්ඩක් බලන්න WordPress 2.8 සිංගලෙන් තියෙනවා. අපි එක ලින්ක් එකක් දාමු.
අපේ මේ CSS සිංගලෙන් වගේ තියලා
ඔව්. CSS සිංහලෙන් තිල්ල. ඒක හැබැයි මලින්ද නංගිල්ල හොඳ අපරාධ කියන්න බෑ. එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක්.
ලබන සතිය හම්බ වෙමු නේද?
ඔව් ලබන සතිය හම්බ වෙමු. මේ
ට්විටර් එකෙන් කියමු නේද?
ඔව් ට්විටර් එකෙන් අපි වෙලා කියන්න. අපි කියන වෙලාවට ඔයගොල්ලෝ පැක් කැට් කරගන්න. ඊට පස්සේ මේ අපි මේ සද්ද අඩු ප්‍රශ්නේ මොකද්ද කියලා හොයලා බලලා ඒකට විසඳුමක් දෙන්නම්. මේ ඒකත් ඉදිරියේදී හදන්නම්. ඉදිරියේදී බලාපොරොත්තුවක් තියෙනවා මේක එකම ස්ට්‍රීම් එක ඔඩියෝ ක්වොලිටි දෙකකින් ලයිව් ස්ට්‍රීම් කරන්න. දැනට අඩු එකක් ඩයල් අප් අයටත් හොඳ ක්වොලිටි එකක් ADSL වගේ පාවිච්චි කරන්නට ඒකත් ලබන සතියේ වෙනකොට හදාගන්න පුළුවන්. ඒ We'll be right back.